අනුගත වෙන්න ඕන. මේ බෞද්ධාගමන ශක්තිය තමයි බුද්ධ ශක්තිය. මේ බුද්ධ ශක්තිය මේ විශ්වයේ මේ මිහිතලයේ මේ පෘථිවිතලයේ යම් තැනකට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒක අර NASA ආයතනයේ Google Map එකේදී මේ ගුරුත්වාකර්ෂණය අඩුම තැන හැටියට මතු කළා, පෙන්නලා, පැහැදිලිව විද්‍යාත්මකව ඔප්පු කළා පෙන්වනවා. මේ බුද්ධ ශක්තිය කියන්නේ අර බිම්බර ගතිය උදුරා දමන ශක්තිය. එතන තමයි අර ගුරුත්වාකර්ෂණයේ ලෝකයේ අඩුම තැන. ඒ නිසා මේ බුද්ධ ශක්තියට අනුගත වෙනවා කියන්නේ මේ රාග දේශ මෝහ ශක්තිය තමයි බිම්බර ගතිය ශක්තිය. දස බිම්බර මාර්සෙන කියන්නේ රාග දේශ මෝහ ශක්තිය. ඉතින් ඒක නිසා මේකයි මේ උදුරා දාන්න ඕන. උදුරා දාන්න ඕනේ තමන්ගේ හිතේ තියෙන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින් උදුරලා අයින් කළා ඉවත් කරන්න ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ බණ අහලා යම් තරමකට සද්දස්ස කුල පුත්තස්ස වෙන්නට පුළුවන් නම් ඒ පුද්ගලයාට, ඒ මනුස්සයාට, මනසක් තියෙන පුද්ගලයාට මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නට පුළුවන්. ඒ බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වී තියෙන මේ චත්තාරෝ තානානි කියන මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි පේදේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ කිව්වා චත්තාරෝටානු දසනියානං සංවේජනියානං සද්දස්ස කුල පුත්තස්ස සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියලා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු කාරණයක්. මේ මෙතන බොටල් නෙක් එකක් තියෙනවා. මෙතෙක් කල් මේ ස්ථාන වැරදි ආකාරයට නොයෙක් ආකාරයට මේ මග වහන්න මේ ස්ථාන ආකෘති ස්ථාන හැටියට වෙන වෙන රටවල් වලට ඉන්දියාවට පවරලා තිබුණාට මේ ස්ථාන තියෙන්නේ එක දේශාංශක රේඛාවක එක සමාන සමාන්තර දුරින් මේ ස්ථාන හතර තියෙන්නේ. ඉතින් ඒක නිසා බුද්ධ ශක්තිය එහෙම විසිරලා තියෙන්න බෑ. කේන්ද්‍රගත වෙලා තියෙන්නේ එක රේඛාවකට එක ස්ථානයකට. ඒ නිසා ඒ ඉසිම්බැසගල නොහොත් ඉසිපතනාරාමය, උත්තරාරාමය නොහොත් ඒ හිමි වැඩවුන්න සිරි වැඩවුන්න තැන, ඒ වගේම බඹරගල සලුමිණි තැය නොහොත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර ඒ බෝසත් කුමාර උපන්න තැන සහ කුසිනාරානුවර නොහොත් බුදුගල බුදුහාමුදුරුව පිරිනාන් පාවදාල තැන එකම රේඛාවක එකම දේශාංශකයේ එකම බුද්ධ ශක්තියට සමාන සමාන්තර දුරින් මේ ස්ථාන හතර පිහිටා තියෙන එකම රේඛාවක. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ බණ අහලා යම් ආකාරයක සද්දස්ස කුල පුත්තස්ස කියන තත්වයට පත් වූ පුද්ගලයෙකුට පමණයි මේ දසනියාන සංවේජනියාන කියන සෝතාපන්න ඵලයට පත් වෙන්නට උපකාර වන්නා වූ අර දසනියාන සම්පන්න කියන තත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ මේ ස්ථාන දැකලා මේ බුද්ධ ශක්තියට අනුගමත වීමෙන්. බව උදුරා දමන ශක්තිය තමයි බුද්ධ ශක්තිය. නැතුව වෙන කාගේවත් ශක්තියක් නෙමෙයි මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරලා දාලා නික්ලේශී කියන තත්වයට බුදුහාමුදුරුවත් පත් උනේ ඔය බෝධීන් වහන්සේ ගාවට ගිය නිසායි. ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න ඕන. මේක පැහැදිලි, බොහොම පැහැදිලි ප්‍රකාශයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන. මේක බොහෝ කල් වැහිලා යටපත් වෙලා තිබීම නිසා බොහොමයක් පුද්ගලයන්ට කොච්චර පින් තිබුණත්, කොච්චර සද්දස්ස කුල පුත්තස්ස වුණත් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නට බැරි වීම නිසා නිවන අහිමි වෙලා ගියා. නමුත් දැන් ඒ සියලු දෙනාට මේ නිවන විවෘත වෙලා තියෙනවා. මේ ස්ථාන නිවැරදිව පැහැදිලිව විග්‍රහ කළා, මතු කළා, තමන්ට ඇහෙන්ම දැකබලාගෙන තමන්ටම මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් බව සෑම කෙනෙක්ම පිරිසිදුව පැහැදිලිව තේරුම් ගත යුතුයි. හොඳයි, දැන් එම්නම් ප්‍රශ්න උඟක් රාශියක් තියෙන නිසා අපේ මේ සුමින්ද සිරිසේන මහත්මයා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා මේ ප්‍රශ්න අහන්න.
අති ගෞරවනීය වන්දනීය ආර්ය උත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රාවකීන් විසින් ලිඛිතව යොමු කර ඇති ප්‍රශ්න මෙතෙන් සිට විමසීමට ඔබ වහන්සේගෙන් ඉතා යටහත් පහත්ව අවසර පතමි. ගෞරවනීය ස්වාමින් වහන්ස, වස් වැසීම පිළිබඳව පහදා දෙන්න.
දැන් අයං වස්සාන කාලෝ කියලා මේ පාඨයක් ඔබේ වස්වාසන තැන්වල තියෙනවා. මේ වස්වාසනයක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. මම කියවනේ අර මල් පූජා කරන එක, පන්සිල් සිල් සමාදන් වෙන එක, භාවනා කරන එක බුදුහාමුදුරුවෝ එදා සමාජයේ පැවති දෙයක් මේ පැත්තට හරවලා අරගෙන අර පුබ්බේ අනනුසුතේසු ධම්මේසු ඉදිරිපත් කළා කියලා. ඒ වගේම එදා හිටිය තීර්ථකයෝ, නිගණ්ඨයෝ, පරිබ්‍රාජකයෝ බොහොම මේ ආගම් ගණනාවක හිටිය අය මේ යම් කාලයක මේ රටේ ඒ වැහි කාලෙට එහෙම නැත්නම් මේ වගේ යම් කාලයකට මේ තනකොළ අලුත් තනකොළ මැරෙනවා, පැයගෙනවා, ඒ වැහි කාලෙට අලුත් සත්තු මතුවෙනවා, ඒ අයට හානියක් වෙනවා කියලා මේ වගේ තීර්ථකයෝ, නිගණ්ඨයෝ, පරිබ්‍රාජකයෝ එක්තැනකට වෙලා ඒ වැහි කාලයක් ගත කරන සිරිතක් සම්මතයක් තිබුණා. මේ සිරිත සම්මතය බුදුහාමුදුරුවෝ මුල් කාලේ පාවිච්චි කළේ නැහැ. අවුරුදු 6ක් යනකම් බුදුහාමුදුරුවෝ වස් වැසුවේ නැහැ. හැබැයි නොයෙකුත් තීර්ථකයෝ, ප්‍රතිපාදකයෝ ඒ කාලේ හිටිය සම්මතයෙන් බොහෝ අය කිව්වා මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ වැහි කාලෙටත් මඩ ගෑවිවි, මඩ තැවරි තැවරි වැස්සට සිවුරු තෙමි තෙමි මේ යනවා, අලුත් තනකොළ පහගනවා, විනාශ කරනවා, සත්තු මරනවා, මේ වගේ නොයෙකුත් චෝදනා ආවා. ඒ ගමන බුදුහාමුදුරුව ඒකත් මේ නිවනට උපකාර වන ආකාරයට මේ මේක සම්මතයක් සම්ප්‍රදායක් විදිහට රටේ තිබුණු සියලු මාගම්වල සියලුම පරිබ්‍රාජකයන් නිගණ්ඨය තීර්ථක මේ කාලිට වැඩි ඇවිද්දේ නැහැ. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන්ටත් බුදුහාමුදුරුව මේක අයං වස්සාන කාලෝ කියලා මේ කාලය මේ මේ වැහි කාලයක් වූ මේ මාස තුන මේ කෙලෙස් දවා තවා නිවනට මඟ වඩන්නට උපකාර වන ආකාරයට සියලුම බුද්ධ ශ්‍රාවකයන්ට මේ කර්මස්ථානයක් අරගෙන මගපල් ලබන්නට උපකාර වන ආකාරයට ධර්ම දේශනාවක් කරලා තමන්ගේ ඒ ගුරු ස්වාමීන් වහන්සේලාත් එක්ක එහෙම නැත්නම් මගපල් ලාභීන්ගෙන් මේ බණ අහලා ඒ භාවනා කරලා මගපල සාක්ෂාත් කරගන්නට උපකාර වන ආකාරයට මේක මේ සිරිත මේ බුදුහාමුදුරුවෝ අනුදැනවදාලා ඒක ඒ අනුව තමයි අර බණ අහලා මේ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඉඳගත් කෙනෙක් සෝතාපන්න ඵලයට හෝ ඊට ඉහළ සකදාගාමි අනාගාමි අරහත් ඵලයට පත් වෙලා නැගිටින්නේ ඒ ඉඳගන්න තැනින් ඒ වස් කාලය තුළ. ඒ අනුව ඒ පුද්ගලයාට අර දෙන පළවෙනි දාණය ඒ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඉඳගත් පුද්ගලයා මගඵල වැඩිවීමෙන් මගපල් ලැබී නැගිටින අවස්ථාව වෙනකොට දෙන දානය බොහොම උසස් වැදගත් දානයක් නිසා කඨින පූජාවක් හැටියට ඒක ප්‍රකාශ කළා. ඒ කාලේ අද වගේ නෙමේ මේ සිවුරු කඩෙන් කොහෙන්වත් ගන්න තුලංකමක් තිබුණේ නැහැ. ඒ නිසා රජගෙදර වුණත් රජින වුණත් මේ කඩෙන් ගත්තේ නැහැ, වෙන කොහෙන්වත් ගෙන්න ගත්තේ නැහැ. ගෙදර රජමාලිගාවේ මේ වගේ රෙදි මහලා ඇන්දේ. ඉතින් ඒක නිසා ඒ රෙදි මහන්න දන්න අය විසින් මෙවන් සිවුරක් හදලා, සිවුර පඬුකෝල හදලා ඒ මගපල්ලාභී ස්වාමීන් වහන්සේට මේ කර්මස්ථානයක් අර කර්ම වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යෙම තියෙන්නේ මේ බික්කු සංඝස්ස දීම කියලා. සං කියන්නේ මගපල් ලැබූ මේ ස්වාමීන් වහන්සේට මේක පූජා කරනවා කියලා. ඒක කැප කරලා පූජා කරන එකයි. ඉතින් ඒක දැන් අද සම්මතය සම්ප්‍රදායක් වෙලා අද කිසි කෙනෙකුට ඔය කටින සිවුර පූජා කරන කිසි කෙනෙක් මේකට අයිතියක් නැහැ, හිමිකමක් නැහැ. මගපල් ලැබූ කෙනෙකුට ඕක ඒ මේ වාක්‍ය ඒ ගාථාව කියලා පූජා කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් අද එහෙම සම්මතයක් සම්ප්‍රදායක් හැටියට ඒක දැන් ව්‍යාපාරයක් වෙලා, ඒක දැන් තරඟයක් වෙලා, ඒක දැන් සම්මතයෙන් ඔය කරගෙන යනවා.
ස්වාමීන් වහන්සේ අන්තර්ජාලය ඔස්සේ විදේශ රටවලින් යොමු කර තිබෙන ප්‍රශ්න හතරක් ඊළඟට ඔබ වහන්සේගෙන් විමසීමට බලාපොරොත්තු වෙනවා. නාම රූප සහ පංච උපාදානස්කන්ධය අතර වෙනස කුමක්ද?
නාම රූප කිව්වහම රූප කොටස ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර මහා භූත රූප කොටස වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නම් පහකින් විග්‍රහ කරපු කොටස නාම කොටස. මේක නාම රූප නිවන් දකින්නත් ඕන පැවැත්මටත් ඕන. ඒ වගේම පංචස්කන්ධයේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. නමුත් අර නාම රූප කොටස විඥාන කියන එක වෙනුවට තියෙන්නේ චේතනා පස්ස මනසිකාර. ඉතින් ඒක නිසා මේ වචන වලින් අර නාම රූප කියන එක නාම රූප පරිච්ඡේද ඥානය බුද්ධ ඥානයක් මේ සඳහා අවශ්‍යයි. ඒක නිවනට උපකාර වෙනවා. නමුත් මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පංචස්කන්ධය උපාදානය කරගන්නේ ඒ පහම. නමුත් මේ පංචස්කන්ධය කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් තියෙන උපාදානය කරගන්නකොට උපාදානය කරගත්තේ නැත්නම් රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා. හැබැයි සංකාර නැහැ. ක්‍රියාසිත පවත්වනකොට විඥානය උපදින්නේ නැහැ ප්‍රඥාව. ඒ අනුව අරහතුන් වහන්සේටත් පංචස්කන්ධයක් තියෙනවා. හැබැයි පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. මේක තමයි නාම රූප සහ පංචස්කන්ධය අතර අර අපි වචන වලින් විග්‍රහ කරන විස්තරය. නමුත් මේකේ ඊට වැඩිය බොහොම ගැඹුරුයි. ධර්ම අවබෝධයක් ලැබුණාම මේ නාම රූප පරිච්ඡේද ඥානය ලැබුණාම මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර වෙනස තේරුම් ගත්තාම සම්මා දිට්ඨියට පත් වෙලා මගපල් ලබන්නට උපකාර වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ, විදේශ රටකින් ලැබුණු දෙවැනි ප්‍රශ්නය, බුද්ධානුස්සතිය වැඩිය යුතු අවස්ථාව කුමක්ද? එය වඩන්නේ කෙසේදයි කෙටියෙන් පැහැදිලි කරන්න. එහි දෙවැනි කොටස, සබ්බූපදී පටි නිස්සග්ගෝ යන්නේහි තේරුම පහදා දෙන්න.
දැන් මේ බුද්ධානුස්සතිය වඩන ආකාරය අර අනත්ත ලක්ෂණ සූත්‍රෙත්, ඒ වගේම සත්තරාණ කුසල සූත්‍රෙත්, ඒ වගේම අනුධම්ම පිළිවෙත ධම්මානුධම්ම ප්‍රතිපදාව විග්‍රහ කරපු අනුධම්ම සූත්‍ර හතරකත් මේ පිළිබඳව විග්‍රහයක් තියෙනවා ත්‍රිපිටකයෙන් බලන්න ඕන නම්. හැබැයි මේ බුද්ධානුස්සතිය කියන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම, සත්‍යයනය කිරීම, සීපත් කිරීම නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕනේ, මේක අනුපස්සනාවකට උපකාර වන අනුස්සතිය. අනු කියන්නේ බව, බුද්ධ කියන්නේ බව උදුරා දැමීම. බව උදුරා දමන්නට අපි අලුතෙන් වර්තමාන මොහොත තුල කරගත යුතු ක්‍රියාකලාපයක් විග්‍රහ වෙන දෙයක් බුද්ධ අනුස්සතිය. එනිසා බුදුහාමුදුරන් ගුණ මෙනෙහි කිරීමක් නෙමෙයි මේ බුද්ධ කියන්නේ මේ බව උදුරා දැමීමට උපකාර වන අනුස්සතිය බුද්ධානුස්සතිය. එනිසා මේක දැන් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හතරම ආනපාන හැටියට පාවිච්චි කරන්න පුළුවන් වුණාම, අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා, නිච්ච සුඛාත්ථය ඉවත් කළාම, හිතෙන් පජහති කළාම නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. නිබ්බිදා නිබ්බින්දං විරජ්ජති, විරජ්ජං විමුක්ති, විමුක්ති ඥාන දර්ශනං හෝති කියන බුද්ධානුස්සතිය පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා මේක බුද්ධ අනුස්සතියයි බුදුගුණ සිහි කිරීමයි දෙකක්, මරණ අනුස්සතියයි මරණය මෙනෙහි කිරීමයි ඒත් දෙකක්. මේක ආනපාන සති සමාධියට අදාළයි. බුද්ධ අනුස්සතිය, මරණ අනුස්සතිය, අසුභානුස්සතිය සියලුම දේවල්. ඒකේ දෙවෙනි කොටස මොකද්ද?
සබ්බූපදි පටි නිස්සග්ගෝ.
සබ්බූපදි කියන්නේ සබ්බ උපදි කියන්නේ උපාදානය කරගන්නා වූ මේ සියලුම පංචස්කන්ධය පටි නිස්සග්ගෝ. අපි ඒවට බැඳිනවා. ඒ උපාදානය කරගන්න බෑ බැඳින්න නැත්නම්. තණ්හා වෙනවා. තණ්හා වෙන නිසා ආර පටි පටිච්ච වෙලා ඒ පටි සංසග්ග වෙනවා. මේ සංසග්ග වෙච්ච එක නිස්සග්ග කරාම සබ්බූපදි පටි නිස්සග්ගෝ කියන උපාදානය කරගන්නේ. ඊට පස්සේ කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. තමන් වසඟියේ සාන්තකයේ පවත්වන්න උත්සාහ ගන්නෑ. කොච්චර ප්‍රිය වුණත් මනාප වුණත් හැබැයි ඒ දේවල් පරිහරණය කරන්න පුළුවන්. පංචස්කන්ධේ පරිහරණය කිරීම කරනවා උපාදානය කර නොගෙන. ඒකයි වෙනස.
ස්වාමීන් වහන්ස, විදේශ රටෙන් ලැබුණු තෙවැනි ප්‍රශ්නය, ගරු ස්වාමීන් වහන්ස, පස්වාන් දහසකට බුදුවන්න යන්නෙහි තේරුම පහදා දෙන්න.
ඒක මේ පස්සේ කාලෙක හදාගත්ත දෙයක්. පස්වන් දහසකට කියන එක මේ අපි සිංහල භාෂාවේ ව්‍යවහාරයේ දෙන වචනයක්. මේක මොකක් වගේ වචනකින් ආවද කියන්න දන්නේ නැහැ. නමුත් මේක බුද්ධ දේශනාවේ තියෙන වචනයක් නෙමෙයි. මේක පස්සේ කාලෙක සිංහල භාෂාවේ වචනයක්.
විදේශ රටෙන් ලැබුණු හතරවන ප්‍රශ්නය අවසාන ප්‍රශ්නේ ඔබ වහන්සේ පරතෝඝෝෂක ප්‍රත්‍ය ලබාගත්තේ කවුරුන්ගෙන් දැයි අනුකම්පාවෙන් පහදා දෙන්න.
ඒක ඉතින් මේ බව උදුරා දැමූ බුද්ධ තත්ත්වයට පත් වූ ගෞතම බුදු පියාණන් වහන්සේගෙන් තමයි පරතෝඝෝෂක ප්‍රත්‍ය
ලබා. සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි පින් පැවරවීම හා ආර්ය මෛත්‍රිය වඩමි. නමුත් එසේ ටික දිනක් කරගෙන යන විට අසනීප වන්නට පටන් ගතිමි. ඇඟ රත්වීම, හිස රදය, කම්මැලිකම, නිදිමත ස්වභාවය වැනි ලක්ෂණ මතුවිය. පින්දීම නතර කළ විට එය සුව විය. මෙයට හේතුව කුමක්ද?
කම්මාවරණය තමයි හේතුව. දැන් ඇත්ත වශයෙන්ම මෙතෙන්දී එක කොටසක් විතරක් තමයි ඔතෙන්දී කරලා තියෙන්නේ. ඒක තමයි මේක පැහැදිලිව තේරෙන්නේ. දැන් මේ ණය ඝනදිනුවෙන් ඉවර වේගන යනකොට අර කර්ම වලින් විදී නිදහස් වෙලා නැහැ. අර ආනපාන සති සමාධිය සතර ආධිපත්‍යණය වඩාගෙන යනවනම් ඕක ওই தത്വයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් තමන්ගේ තුලින්ම තමන්ගේ විඥාන ශක්තියම වංචක ධර්මයක් ඉදිරිපත් කරලා ඔයගේ දේවල් බොහෝ පෘථග්ජන පුද්ගලයන්ට මේ කර්මය නිසා ඉදිරිපත් කරනවා. කායික රෝග ඉදිරිපත් කරනවා. මේක ස්වභාවයක්. ඉතින් ඒක නිසා විඥානය කොහෙන් හරි මොන ආකාරයකින් හෝ ආය ආපහු කරකවල ආය අර නැවත දැන්ට දාන්න ඒ පුද්ගලයාගේ හිත මෙල්ල කරනවා. ඒක තමයි කම්මාවරණය කියන එකේ තේරුම. එහෙම දේවල් වෙනවා. බොහෝ දෙනෙකුට එහෙම දේවල් වෙනවා. මොකද මේක දැන් මේ ඔය සතරානුස්සතිය ඒ ණය ඝනදිනුවෙන් බේරීම එකපාරට ඒ විදිහට කරන්න බෑ. ආනපාන සති සමාධිය තේරුම් අරගෙන කළොත් මේක එක දිගටම කරන්න පුළුවන් වෙනවා. ඒක යහපත් ආකාරයට තමන්ට ඉවසන්න විමසන්න පුළුවන්කම ලැබෙනවා.
ගෞරවනීය ස්වාමින් වහන්සේ මාර පාක්ෂික බලවේග යනු කුමක් දැයි පැහැදිලි කර දෙන්න.
මාර පාක්ෂික බලවේග කියන්නේ මේ පැවැත්ම තුළට තමන්ව ඇද දමන සියලු බලවේග, රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, අවිද්‍යා සියලු දේවල් මාර පාක්ෂික බලවේග. මොකෝ පැවැත්ම තුළට ඇද දමන්න නම් මරණයටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අවදානේ මරණයටපත් වෙන්නට උපකාර වෙන්නේ පැවැත්ම. පැවැත්ම සකස් කරන්න උපකාර වන සියලු දේ රාග දේශ මොහෝ මාන දිට්ඨිය අවිද්‍යා ඒවා තුලට සමන් ඇදවලහන එක තමයි මාරපාක්ෂික බලවේග කියන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්ස, කාමාවචර ලෝකේට මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්, සතර අපායක්. රූපාවචර ලෝකේට බ්‍රහ්ම ලෝක 16ක්. අරූපාවචර ලෝකේට කය නැති සිත පමණක් ඇති බ්‍රහ්ම ලෝක 4ක්. අයත් වන්නේද යන්න කරුණාවෙන් පහදා දෙන්න.
ඔව් තුන් ලෝකයක් තියෙනවනේ. කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක කියලා බුදුහාමුදුරුවෝ මේ චර බව අනුව කොටස් තුනකට බෙදුවා. කාමාවචර ලෝක කියන්නේ කය රමණීය කරන මේ යම් යම් ලෝකවලට කිව්වා කාමාවචර ලෝක. කය රමණීය කරන. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ අර කාම ලෝක වූ, සුගති ලෝක වූ, දිව්‍ය ලෝක, ඒ වගේම තිරිසන් ලෝකෙත් මේ කාමාවචර ලෝකවලට අයිති. ඒ වගේම මේ රූපී බ්‍රහ්මයන් සහ ඔය යම් යම් පේත භූත වගේ අරූපාවචර රූපාවචර තත්වයට පත් වෙනවා. ඒ වගේම අර අරූපී බ්‍රහ්මතල සියල්ලම මේ අරූපාවචර ලෝකවලට අයිති වෙනා. ඒක තමයි තුන් ලෝකය.
කරතර ස්වාමීන් වහන්ස, ආනන්තරීය කුසලය යන්න පහදා දෙන්න.
අන්තරික කුසලය කියන්නේ මේ කුණුසලා හැරලා අතරක් නැතුව මෙහි ඵල විපාක නිවනට උපකාර වන ආකාරයට පත්වෙන යම් කුසල ධර්මයක් තියෙනවා නම් ඒකට කියනවා අන්තරික කුසල ධර්මයක් ඒක. ඒක කර්මයක් එහෙම නෙමෙයි. අනන්තරික පාප කර්ම අනන්තරික කුසල ධර්ම. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයටපත් වූ පුද්ගලයෙක් සෝතාපන්න ඵලයටත් සකදාගාමි අනාගාමි අරියත් මාර්ග ඵලවලටත් අරහත්ත්වයටපත් වෙන තුරුම පින්කෙත් හතක ජීවත් වෙනවා ගමන් කරනවා. ඒක විනාඩි දෙකක් තුනක් වෙන්න පුළුවන්. අවුරුදු ගානක් වෙන්න පුළුවන්. ජාති එකක් දෙකක් තුනක් හතරක් පහක් වෙන්න පුළුවන්. ඒ සියලුම දේ අන්තරිකයි. ඒක නිසා අර සතර අපායට නොඇති දුගතියකට නොගිහින් ඒ ධර්මයේ තේරුම් ගන්නට බැරි තැනකටපත් නොවි අර අක්කන අවස්ථාවකට නොගිහින් මේ නිවනට උපකාර වන තැනක දිගටම එක දිගටම නිවන් දකිනා තාක් කල් ජීවත් වීම අනන්තරික කුසල ධර්මයක් බවට පත් වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, කාම රාග, කාමාසව, රූප රාග, භවාසව, අරූප රාග, විභවාසව ඇතිවන්නේ කෙසේදයි?
ඒ විභාසෝ කියලා එකක්
නැහැ. කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
ආසව තියෙන්නේ දිත්‍යාසව, කාමාසව, භවාසව, අවිද්‍යාසව. විභාසව කියලා එකක් නැහැ. මේක ආසව කොහෙන් ගියත් ආසය කියන එක ඉදිරිපැවැත්මට උපකාර වන දේ ආසය. එනිසා විභවාසව කියලා එකක් එහෙම නැහැ. මේක වැරදි වචන පාවිච්චි කරලා තියෙනවා ඉතින්. එතකොට ආසව වර්ග තියෙන්නේ අය කය රමණය කරන්නට උපකාර වන තණ්හා අනුසය, පටිඝා අනුසය කියලා අනුසය හතක් තියෙනවා. අනුසය හතෙන් ඔය කාමාසව, භවාසව, දිත්‍යාසව, අවිද්‍යාසව හතරම උපදින්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ආශය කොහේ ඉපදු අනුසය හැටියටයි උපදින්නේ. ආශය උපදින්න දෙයක් නෙමෙයි. ආශය කියන්නේ අනුසය ඉපදුනහම ගතියක් හැටියට ඒක තැන්පත් කරගත්තාම තමන්ගේ චිත්තසංතානේ ආපහු ඵල විපාකයක් දෙන දේ ආශය. අලුතෙන් එකතු කරගන්න දේ අනුසය. අනුසය නැවැත්වීමෙන් න අනුසයති කිරීමෙන් ආශය දවස් හතකින් අවසන් වෙනවා. අර බැම්ම කපල යනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම අලුතෙන් සකස් වෙන්නේ අනුසය උපද්දවා ගන්න නැතිකොට අලුතෙන්. ඒ අනුව නිවන් දකින්නට පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්මදේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය ත්‍රිපිටකයේ ඇතුළත්ව නැද්ද? එසේ නම්
තියෙනවා. හැබැයි මජ්ක්‍ධිම නිකායේ නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ. තියෙනවා, ත්‍රිපිටකයේ තියෙනවා. හැබැයි දැන් මේක මේ සූත්‍රය මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු දේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා වෙන තැනක. ඒක තියෙන්නේ මොකක් කියලාද? සත්‍ය විභංග සූත්‍රය කියලා. එහෙම නමකින් මේ සූත්‍රයේ තියෙන අර ඒකේ අර අර දේව ලෝකවල මේ බ්‍රහ්ම ලෝකවල වලට කතාවක් ඒක නැහැ. ඒ ටික නැතුව අනික් සියලු දේ පැහැදිලිව පිරිසිදුව සත්‍ය විභංග සූත්‍රය හැටියට මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. හැබැයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ නැහැ. දීඝ නිකායෙත් නෙමෙයි, සංයුක්ත නිකායේ තියෙනවා. කුද්දක නිකායෙත් තව තැනක ධම්මචක්කප්පවත්තන සූත්‍රය තියෙනවා. තව තැනක ධම්මචක්කප්පවත්තන සූත්‍රය තියෙනවා. තව ඕනම් කෙනෙකුට ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මහා සතරහතේ මට්ටාන සූත්‍රයේ අවසාන වශයෙන් ධම්මේසු ධම්මානුපස්සනාවේ තියෙන්නෙම අවසාන පීවර මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒ ආකාරයෙන් ඒ සියලු වචන තවත් අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහයක් හැටියට දිගට ගැඹුරෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දහ ගුණයකින් විතර විග්‍රහ කළා, විස්තර කළා තියෙනවා. එනිසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය මේ මුළු බුද්ධ දේශනාවෙම බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුළම දේශනා කරපු සියලු කරුණු බොහොම කෙටියෙන් සරලව සියලු දේ විග්‍රහ කරපු, විස්තර කරපු, පැහැදිලි කරපු, මතු කරලා පෙන්නපු සියලු දේ තියෙන සූත්‍රයක් ධම්මචක්කප්පවත්තන සූත්‍රය. අවුරුදු 45ක් තිස්සේම බුදුහාමුදුරුවෝ කළේ ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු කරුණු නැවත නැවත අලුතෙන් වෙන වෙන මේ සූත්‍ර හැටියට නැවත ධර්ම කරුණු හැටියට අලුතෙන් විග්‍රහ කළා විස්තර කළා දේශනා කිරීම. නොඑක් වර නොඑක් ආකාරයට දේශනා කළා
තියෙනවා. සාමින් වහන්ස අපි මළගිය පසු පාංශකූලයේ පැවැත්වීම නොසුදුසු යයි මම සිතමි. අප නිවසේ මළගෙදරක අවසන් දිනයේ හෝ ඊට ප්‍රථම දිනක මෙහෙණින් වහන්සේ නමක් හෝ ඔබ වහන්සේ පැමිණ ධර්මදේශනාවක් දේශනා කරගත හැකිද?
ඒකනම් කරන්න බෑ. එමුණොත් හැම කෙනෙක්ම ගියයි අපේ ගෙදරටත් එන්න ඕනේ, අපේ ගෙදරටත් එන්න ඕනේ.
ගරු ස්වාමීන් වහන්ස, රැකියාව සඳහා යන දුවගේ පොඩි දරු දෙදෙනාට උදේ දවල් රාත්‍රී යන තුන් වේලටම මස් හෝ මාළු හෝ බිත්තර හෝ කරවල හෝ දිනපතාම උයා දීමට සිදු වී ඇත. ඒවා පිළියෙල කරන හැම මොහොතකම ඒ සියලු සත්වයින්ගෙන් සමාවගෙන මෛත්‍රී කර පිම් පතුරුවමි. ඒ පාපයෙන් මිදීමට මෙය ප්‍රමාණවත්ද? අනුකම්පාවෙන් මින් මිදීමට කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න.
ඒක ඉතින් මේක මොකක් හරි කම්මාවරණයක් නේ ඔය. දැන් මේ තමන්ගේ දරුවෝ නෙමෙයිනේ මුණුබුරෝනේ. ඉතින් ඒක කම්මාවරණයක්, අතීත ණය ගණදිනුවක් ගෙවන්න තියෙනවා. ඕක ගෙවලා ඉවර වෙනකොට මේක ඕකෙන් මිදී නිදහස් වෙයි. ඕක ගෙවලා ඉවර කරන්න වැය කරන්න තියෙන දෙයක් නිසා තමයි දැන් අල්ලගෙන උපාදානය කරගෙන බදාගෙන ඉන්නේ. ණයකාරයෝ මෙන්න කවුරු අන්නේ. ඉතින් ණය ගෙවලා ඉවර කරන්න වෙනවා.
ස්වාමීන් වහන්ස, පානාති පාතා පටි විරතෝ හෝති පැහැදිලි කර දෙන්න. චිත්ත සන්තානේ හා කම්ම බව යනු එකම දෙයක්ද? කාය සංකාර තුල
ඔය එකම ප්‍රශ්නද තියෙන්නේ?
එසේ
ප්‍රශ්න වලක් නේ,
ප්‍රශ්න තුනක්.
එක එක ප්‍රශ්න කියවන්නකෝ.
හොඳයි. පානාති පාතා පටි විරතෝ හෝති පැහැදිලි කර දෙන්න.
දැන් පානාති පාතා පටි විරතෝ හෝති කියන එකත් සම්පූර්ණ ප්‍රකාශයක් නෙමෙයි. පානාති පාතම් පහය පානාති පාතා පටි විරතෝ හෝති කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ අලුතෙන් මේ පුබ්බේ අනනුසුතේ සුදම්මේසු හට්ටියට මේ සීලය, සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය විග්‍රහ කරේ. දැන් ආගමේ ওই පානාති පාතං පහයි පානාති පාතා පට විරතෝ හෝති කියන එක සමාදන් වෙන්න පුළුවන් කන්නේ මේ එක අදිස්ථානයක් ඇති කරගත්ත යුතු දෙයක්. ඒක තියෙන්නේ ධර්මයේ. ඉතින් ඒක නිසා ආගමේ තියෙන්නේ පානාති පාතා වේරමණී විරමණේ වෙන්වීම, වැළකීම. ඒ මේ අපායෙන් වෙන් වෙන්න, ඒ වගේම මේ සුගතියකට යන්න, දෙව්ලෝකයකට යන්න වගේ දෙයකට තමයි මේ වේරමණී විරමණය වැළකීම තියෙන්නේ. නමුත් දැන් මේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හොති කිව්වහම අර සබ්බ පාන භූත හිතාය අනුකම්පාය දයාපන්නෝ ලුද්දෝ ලෝහිතපාණී කියලා බුදුහාමුදුරුවෝ මේක බොහෝ තැන්වල ඔය චූල සීල මහා සීල හැම තැනකම මේ ඊට පස්සේ චූලහත්ති පදෝපම සූත්‍රයේ මේක ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රයේ මේක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. තව බොහෝ සූත්‍රවල මේ පානාතිපාතම් පහය පානාතිපාතා පටවිරතෝති අදින්නා දානම් පහය මේ සියලුම සිල්පදවල මේ ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. ඒක නිවනට උපකාර වන සීලය.
දෙවැනි කොටස, චිත්තසංතානේ හා කම්ම බව යනු එකම දෙයක්ද?
නෑ, බව කිව්වොත් බීජයක්නේ. චිත්තසංතානේ කියන්නේ මේ කර්ම බීජ තැන්පත් කරන තැන. කම්ම බව කිව්වහම ඒක කම්ම බව කියලා ඇත්ත වශයෙන්ම වචනයක් නෑ. යම් ආකාරයක කම්ම කියන්නේ තමන් කරගත්ත කර්මයක් නිසා තමන්ට උරුම වන දේ තමයි අර කම්ම යෝනි කම්ම බන්දු කම්ම කම්මං කරිසයන් කම්පටිසරණා කියලා කියවනේ. ඉතින් ඒක නිසා දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. විඥාණයෙන් යම් ගතියක් බව, ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව ඉදිරියේ පැවැත්ම සඳහා උපකාර වන දෙයක් එකතු කරගන්නකොට ඒක විඥාන බීජයක් හැටියට තමයි එකතු කරගන්න. උපාදානය කරගන්න අර උපද්වා ගන්න අල්ලගන්න වෙලාවේ ඒක විඥාන බීජය. ඒක තන්පත් කරන වෙලාවේ ඒක අර මනෝමය කය තන්පත් කරන නිසා ඒක කර්ම බීජයක් බවට පත් වෙනවා. කර්ම බීජ කම්ම භව නෙමෙයි. බීජ කියන්නේ අර කර්ම භව කියන එකට වෙන වචනයක් වෙන්න පුළුවන්. ඒ එකම ඒ යම් බීජයක් උපදින්නට එන අවස්ථාවේ ඒක උප්පත්ති බීජයක් බවට පත් වෙලා අර උපාදෝ කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා එකම කර්ම බීජය අවස්ථා තුනකදී වචන තුනකින් බුද්ධ දේශනාවේ විග්‍රහ කරනවා. එකතු කරගන්නකොට විඥාන බීජ, තන්පත් කරනකොට කර්ම බීජ, උපදින්නට එනකොට උත්පත්ති බීජ හැටියට නම් කරලා
තියෙනවා. කාය සංකාර තුල මන පවතිනවාද? එසේනම් මනෝ සංකාර වෙනම සඳහන් කර ඇත්තේ ඇයි?
මොකද්ද?
කාය සංකාර තුල මන පවතිනවාද මෙතන? වැරදි අර්ථ දෙක.
දැන් මේක කාය කියන වචනේ තේරුම් නොගැනීම නිසා අහපු ප්‍රශ්නයක්. කාය කියන්නේ යම් අපි එක වචනින් කරන්න පුළුවන් එක. මේක දැන් චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවා කාය, කාය කාය, මනෝ කාය, ධම්ම කාය. මෙහෙම කාය කියන එක 36 ආකාරයකට චචක්ක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අර සබ්බ කාය පටිසංවේදී කිව්වේ මේ 36 ආකාර. මේ කාය කියන එකේ තේරුම හොඳට තේරුම් ගන්න ඕන. අර චක්කු කාය පටිච්ච වෙලා රූප කායට උපදිනවා විඥාන කාය. මේ කාය තුන එකතු වෙලා සම්පස්ස කායක් හදෙනවා. මේ සම්පස්ස කාය නිසා වේදනා කායක් උපද ලැබෙනවා, තණ්හා කායක්, උපාදාන කායක් උපද ලැබිලා සම්භවං කියන බීජක් අර බව බීජක් කර්ම බීජක් අලුතෙන් උපදිනවා. මේක මේ කාය කියන එකේ තේරුම යම් ක්‍රියාකාරීත්වයක වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් උපදිනවා කියන එකයි මේ කාය. කය කියන ශරීර කූඩුව කියන වචනේ අර්ථය නෙමෙයි මේ කාය කියන. දැන් කායේ කායානුපස්සී, කායගත සතිය, තව තියෙන සබ්බ කාය පටිසංවේදී, චක්කු කාය පටිච්ච වෙනවා රූප කායට. ඒ නිසා මේක මනෝ කාය පටිච්ච වෙනවා ධම්ම කායට. මේක නිසා මේ කාය කියන මාගදී භාෂාවේ වචනේ අපි සිංහලෙන් කය කියන වචනේ එන අර්ථය දෙන අර්ථය නෙමෙයි, සම්පූර්ණ වෙනස් අර්ථයක්. වේගයක්, ආවේගයක්, විඥාන ශක්තියක් උපදින ක්‍රියාකාරීත්වයකට කියනවා කාය කියලා. ඒක තේරුම් ගන්න යුතුයි.
කරුතර ස්වාමීන් වහන්ස, අභිධර්මය දේශනා කරන සම්මත භික්ෂූන් වහන්සේලාව නිවැරදි කිරීම ගිහි නමුත් අචල ශ්‍රද්ධාවෙන් යුතු කාන්තාවන් විසින් සිදු කිරීම පාපයක්ද?
නෑ, පාපයක් නෑ. කවුරුන්වත් හොඳ කරනවා නම් දැන් බලන්න ධම්මදින්නා තෙරණින් වහන්සේ ධර්මයේ දේශනා කළා. බුදුහාමුදුරුවෝත් ඒක අනුදැනවදාලා දැන් අර මහා වේදල්ල සූත්‍රයේ, චූල වේදල්ල සූත්‍රයේ ඔක්කොම ධම්මදින්නා මේ නිනාංශ දේශනා කළා. තියෙන එක වරදක් නෑ. හැබැයි නියම ධර්මයේ නිවැරදි ආකාරයට මග ඵල ලබන්න පුළුවන් බව උදුරා දමන ආකාරයට දේශනා කරන්න ඕනේ කියන්නේ.
ස්වාමීන් වහන්ස, විදේශ රටකින් ලැබුණු තවත් ප්‍රශ්නයක්. හොඳ හෝ නරක ක්‍රියාවක් සිතිවිලි වලින් පමණක්, එනම් සිතින් විතරක් කල්පනා කර විඳීම හෝ විඳවීමෙන් කිරීම ඵලයක් කිරීමෙන් ඵලයක් සිදුවේද?
ඔව්, ඵලයක් සිදුවෙනවා. හිතෙන් තමයි වැඩියෙන් බලවත්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒ නිසා මේ මනසෙන් තමයි බොහෝ දේවල් කරන්නේ. අපි ශාප කරන්නේ, වෛර කරන්නේ, ක්‍රෝධ ගහන්නේ, කෝධ කරන්නේ, මේ ඔක්කොම මනසින්. දැන් අපි බොහෝ වැරදි කරන්නේ මිනිස්සු හැටියට මේ කතාවෙන්, වචනයෙන්, ක්‍රියාවෙන්ට වඩා මනසෙන්. ඉතින් ඒක නිසා මේ මනසේ සිතුවිලි බොහොම දරුණුයි. ඒක විශ්වයට කිලුට වෙනවා අර විස කිරණ විකිරණ ශක්තිය නිකුත් කරන්නේ මම මනසේ. ඒ වගේමයි මෛත්‍රියත් හොඳ සුදු කිරණ ශක්තිය ඒ මනසේ. ඉතින් ඒක නිසා හොඳට හොඳට නරක දෙකටම මේ මනස තමයි මුල් වෙන්නේ කියන එක තේරුම් ගන්න
ඕන. නමින් පමණ නම ඉදිරිපත් කිරීමෙන්ම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තිනවා ශ්‍රාවකේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ යන්න පැහැදිලි කර දෙන්න.
මේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනෙන් ඉවත් වෙලා නිදහස් වෙලා කියන එකයි.
ඒකෙම දෙවැනි කොටස යේසුප්ප යුත්තා මනසා දල් හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි පැහැදිලි කර දෙන්න.
නික්කාම කියන්නේ මේ කාමෙන් නිදහස් වෙලා නික්කම්ම කියන එකෙන් නෙයිය නික්කම්ම නිකාමලාභී අකසිරලාභී අකිච්චලාභී කියලා බුදුහාමුදුරුවෝ මේක ඔය කායගත සත්‍ය සූත්‍රයේ හැම අවස්ථාවකම හැම පබ්බේකම අවසාන වශයෙන් මේක විග්‍රහ කරලා තියෙනවා ඔය ගෞතම බුදු සාසනයේදී. මේක තමයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කරපු ධර්මතාවය කියන එක. කායගත සත්‍ය සූත්‍රයේ හැම පබ්බයක් අවසානෙම ඔය නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභී විග්‍රහ කරලා තියෙනවා.
ගරුතර ස්වාමීන් වහන්ස අරිය තුන්හි භාවය පැහැදිලි කර දෙන්න.
අරිය තුන්හි භාවය කියන්නේ උපේක්ඛාසිතින් පූර්ණ උපේක්ඛාසිතින් නොඇලී නොගැටී මුලා නොවි මේ ඉවසා විමසා සැනසීමක් ලබන එක තමයි අරිය තුන්හි භාවය.
එහි දෙවැනි කොටස කෙනෙකු දිවංගත වීම යන්නෙහි දිවංගත යන්න තේරුම් කර දෙන්න.
ඒකනම් මේ පස්සේ කාලේ කාපු බුද්ධ දේශනා වචනයක් නෙමේ. දැන් ඔය කොමාරි මං හිතන්නේ ඕකත් සංස්කෘත වචනයක්ද දන්නෙත් නැහැ දිවංගත වුණා කියන්නේ. ඉතින් ටිකක් අපි සමාජයේ ගෞරවයෙන් සම්මතයෙන් පිළිගත්ත කෙනෙක් ජීයක් මැරුණාම කියනවා දිවංගත වුණා
කියලා.
මේකෙදී මොකක් හරි තේරුමක් ඇති දිව්‍යාත්ම භාවයකට ගියා වගේ මේ ඒ වගේ එකක් වෙන්න පුළුවන් ඔය කතෝලික ක්‍රිස්තියානි ආගම්වල දිවංගත වුණා කියලා. ඒ ආගමේ සම්බන්ධ වචනයක් ඕක. දේවාත්මයකටපත් වුණා වගේ වල අර්ථයක් තමයි දිවංගත වුණා කියන්නේ.
ගරු ස්වාමින් වහන්සේ වීත රාගී වීත මෝහී වීත ද්වේෂී අරමුණු මොනවාදයි පැහැදිලි කර දෙන්න උදාහරණ.
ඒ අරමුණු නෙමෙයි මේවා අරමුණු නෙමෙයි මේවා රාගයෙන් තොර සිතක් ද්වේෂයෙන් තොර සිතක් මෝහයෙන් තොර සිතක් පූර්ණ උපේක්ඛා සහිත වූ සිතක් වීත රාගී වීත දේසී වීත මෝහී කියන තත්ත්වයෙන් පවතිනවා. එතන කෙලෙස් අලුතෙන් උපදින්නේ නැහැ. රවුම් ගහන්නේ නැහැ. රෝධ ගහන්නේ නැහැ. ඇහ කන නාසය දිව කය මන හයම පාවිච්චි කරනවා. හැබැයි රාගයෙන් තොරයි ද්වේෂයෙන් තොරයි මොහෙන් තරයි උපේකා සිටින් ඉවසලම සැනසෙනවා. එකයි මේ ඒක තේරුම්.
ගරු ස්වාමීන් වහන්ස වඩාත් උසස් ලෙස සලකන්නේ ප්‍රඥාවද නැත්නම් අභිඥාවද?
ප්‍රඥා පඤ්ඤා අභිඥා කියන එක ඕන අනාර්ය ධානය. දැන් අර එකක් දෙකක් තුනක් හතරක් නෙමෙයි අසිතතවස උද්දකරාම පුත්‍ර අර කොණ්ඩඤ්ඤ බම්මුණා අෂ්ටාවිඥාලාවි. නමුත් සෝතාපන්න ඵලයටපත් වෙලා හිටියද? ප්‍රඥාව තිබුණාද? නැහැ. තාමාර කුණු තට්ටුව මලකට තට්ටුව කඩන්න බැරුව හිටියේ. බුදුහාමුදුරුව මේ අෂ්ටාවිඥාලාවි කොණ්ඩඤ්ඤ බමුණට සුමානයක් දවස් 10ක් විතර මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරපු මේ ධර්මයේ දේශනා කරලා මේ පටිච්චසමුප්පාද විග්‍රහ කරලා පෙන්වුවට පස්සේ අර ධම්මචක්කුන් උදපාදි කියන ධම්මස පැහැදිලා අර විරජං වීතමලං කියන මඤ්ඤා අඤ්ඤාග තියෙන தത്വයට පත් උනේ ඊට පස්සේ. ඒ නිසා අභිඥා කිසිසේත් වටින්නේ නැහැ මේ මගඵල ලබනවා තරම් ප්‍රඥාව තරම්.
ගරුතර ස්වාමින් වහන්සේ පරතෝ ഘോഷක ප්‍රත්‍යයට දෙපැත්තක් තිබෙනවාද? එය පැහැදිලි කර දෙන්න.
පරතෝගෝසික ප්‍රත්‍යයට දෙපැත්තක් තියෙනවා. එකක් මේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් පරතෝගෝසික ප්‍රත්‍ය ලැබෙනවා. දෙවෙනි එක බුද්ධ ශක්තියට අනුගත වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ දෙපැත්ත තමයි පර්තෝගෝෂි ප්‍රත්‍ය දෙපැත්ත. බෞද්ධරා තමන්නට උපකාර වන ශක්තිය ලබා ගැනීම එක පැත්තක්. එක පැත්තක් අර කලු කෙලෙස් නසන කුසලම් පජානාති අකුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසල මූලම් පජානාති කියන මේ හතර ආකාරය දැනීම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන දේ. ඒ දෙකම පර්තෝගෝෂි ප්‍රත්‍යයෙන් ලැබෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, වර්ණ ගන්ධ රස ඕජා වල වර්ණ යනු පාටද පහදා දෙන්න.
නෑ, වර්ණ කියන්නේ පාට නෙමෙයි. දැන් අපි හොඳ නියම ධර්මයේ තියෙන තැනක කුලයක ඒ වගේ නොයෙකුත් හොඳ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් පුද්ගලයෙකුටත් වර්ණ කියන මේ කියනවා. ඉතින් ඒ නිසා ඔය වර්ණ කියන එකයි මේ වර්ණ කියන එකයි මේ සුද්ධාස්තක වර්ණ කියන එකයි අර තව මේ මාගදී භාෂාවේ වර්ණ කියලා වචනයක් තියෙනවා. මේක අර්ථ දෙකක්, තේරුම් දෙකක්. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන එක පාට එක හරි. නමුත් අර තව වර්ණ එකක් තියෙනවනේ, සැප බල වර්ණ ප්‍රඥා කියලා, ආයු වර්ණ කියලා. ඒ වර්ණ එතෙන්දී වෙන එක. මේ වර්ණ එක, මේවා පාට එක හරි.
අරූප රාග එක් එක් පුද්ගලයා තුළ ඇතිවන්නේ එක් එක් ආකාරයටය. අරූප ධ්‍යාන වැඩූ පුද්ගලයා සුද්ධාවාසයේ ප්‍රතිසන්දිය ලබයි නම් එක් එක් පුද්ගලයා තුළ ඇතිවන ගති එකිනෙකට වෙනස් වන නිසා එය සිදුවන්නේ කෙසේද?
දැන් මොකද්ද මොකද ආයි පොඩ ප්‍රශ්න තියාගන්න. ප්‍රශ්නයක් තියෙනවා. මේ අරූප රාග මොකද්ද කියලා තියෙන්නේ?
නැතරක් මම කියන්නම්. අරූප රාග එක් එක් පුද්ගලයා තුළ ඇතිවන්නේ එක් එක් ආකාරයටය. අරූප ධ්‍යාන වැඩූ පුද්ගලයා සුද්ධාවාසයේ ප්‍රතිසන්දිය ලබයි නම්
නෑ. අරූප රාග වැඩූ සියලු මිනිස්සු සුද්ධාවාසයේ උපත ලබන්න බෑ. අරූප රාග වැඩූ ආර්ය මග අනාගාමී තත්වයට පත් වූ පුද්ගලයේ පමණයි සුද්ධාවාසයේ උපත ලබන්නේ. මේක ඒක බීජ සූත්‍රයේ ඉතා පැහැදිලි. නමුත් දැන් අර අසිත තවුස උද්දකරාම පුත්‍ර ආලාර කාලාම මේ වගේ අය ඔක්කොම අරූප රාග මේ අරූප ධ්‍යාන ලැබලා තිබුණා. ඒ අය කොහෙද ගියේ? අර ආකාස සංඥායතන, ආකිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන, නේම සංඥායතන කියන අර අක්කණ සූත්‍රයේ තියෙන දීර්ඝායුෂ කන සම්පත්තිය ලබන්නට බැරි අර දීර්ඝායුෂ දේවනිකාය වල ඒවැයි උපත ලබන්නේ. එතකොට ඒවැ උපත ලබන්නේ ගතියට අදාළව ගතිපටිසන්ධිය. ගතිය මොකද්ද? අරූප රාග, අරූප ධ්‍යාන වඩලා. ඉතින් අරූප ධ්‍යාන ලැබූ දෙපළක් ඉන්නවා. ආර්ය අරූප ධ්‍යාන ලැබලා ඊට පස්සේ මගඵල ලැබුවොත් ඒ පුද්ගලයා විතරයි සුද්ධාවාසයේ ඉපදින්නේ. අරූප ධ්‍යාන ලැබලා මගඵල නොලැබුවොත් එය ලබන්නේ අර අසඤ්ඤ තල හතරෙන් එකක. මේක දෙකක්. ඒ ගතියට අදාළ ගතිය අතන බුද්ධ භව නැහැ. බුද්ධ ගතිය නැහැ. බුද්ධ ශක්තිය නැහැ. ඔව්, එක් කැමැත්තෙන් අල්ලගෙන තියෙන්නේ. කැමැත්තෙන්ම අල්ලන්නේ. බ්‍රහ්මජාල සූත්‍රයේ කියලාම තියෙන්නේ ඔක්කොම කැමැත්තෙන්මයි මේ සියලු අය ඔය කියන නේව සංඥා, නා සංඥා, ආකා සංඥායතන, ආකිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන කියන මේ දීර්ඝායුෂ දේවනිකායවල ඉපදීම තමයි, ඒතන් අල්ලගැනීම තමයි, ඒතන උපාදානය කරගෙන ඒක එතනමයි නිවන කියලා හිතුවේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා. ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන සියලු ආගම්වල මෙතන තමයි එකම හේවන් එකේ එකම නිවන කියලා දැක්ක තත්වයක් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා තිබුණේ. අදත් හැබැයි ඕකම තියෙනවා. අදත් ඔය භාවනා මධ්‍යස්ථානවල ලංකාවේ ඔය අරූප රාග, අරූප ධ්‍යාන වඩලා ඔය බ්‍රහ්මතලයට ගිහිල්ලා එතන නිවන කියලා රැවටලා ඉන්න තමයි ඔය කරන්න සියලුම අය අනාර්ය භාවනා කරන භාවනා මධ්‍යස්ථානවල සියලුම කරන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඊර්ෂ්‍යාව යන කෙලෙස් බව උපදින විට එයින් නිදහස් වන ක්‍රමය පහදා දෙන්න.
ඉස්සා මච්චරි කියන්නේ ඊර්ෂ්‍යාවට මාගදී භාෂාවේ තියෙන ඉස්සා මේක මේ රාගයයි ද්වේෂයයි දෙකේම එකතුවක් නිසා තමයි ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. තමන්ට කැමති දේ තමන්ට නොලැබීම නිසා ලැබෙන ගතිය තමයි ඉස්සා. ඉතින් ඒක අර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වැඩුවාම ඊසරිය ඊසා මච්චරියෙන් මිදී නිදහස් වෙනවා.
ස්වාමීන් වහන්සේ ලංකාවේම කෙනෙක් අන්තර්ජාලය ඔස්සේ අසන ලද ප්‍රශ්නයක්. තමන් මගඵල ලැබූ බව තව කෙනෙකුට ප්‍රකාශ කිරීම බුදුන් වහන්සේ අනුදැන වදාලාද?
ඔව්. සමහර තැනක බුදුහාමුදුරුව හැම විලේම මගඵල ලැබූ අයට මගඵල ලැබූ බව ප්‍රකාශ කරන්න එපයි කියලා තියෙනවා. දැන් මෙතෙන්දී මේ මගඵල ලැබූ පුද්ගලයා තමන් මේ මගඵල ලැබීම ප්‍රකාශ කිරීම නිසා තව බොහෝ පිරිසක් ආර්යෝපවාදයක් කරගන්න ඉඩ තියෙන අවස්ථාවක් කාලයක් යුගයක් සමයක් තියෙන්න පුළුවන්. මේ යුගය වගේ දැන් අර අපේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් රහත් වුණා කියලා ලොකු ප්‍රකාශයක් කළානේ. ඊට පස්සේ මුළු ඔක්කොම අපේ හිටිය මේ සම්මත සම්ප්‍රදායික හාමුදුරුවරු මොකද කරගත්තේ? වැඩි වෙලාවත් මගඵල ලැබලා හිටියා නම් හොඳ වෙලාවට කිව්වේ රහත් වෙලා කියලා, අරහත් නෙමෙයි. ඒක ඉන්න කමක් නැහැ. වැඩි වෙලාවත් කිව්වා නම් එහෙම ආර්යෝපවාදේ කරලා. වැඩි වෙලාවත් අරහත් වෙලා හිටියා නම් ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේක තරාදීකට දාලා බලන්න ඕනේ. යම් කිසි කෙනෙකුට මේ මගඵල ලැබූ බව ප්‍රකාශ කිරීම නිසා යහපතක් වෙනවනම් බහුතරයකට. තව කෙනෙක් එක්කෙනෙක් දෙන්නේ කො මගඵල ලබන්න මේක උපකාරයක් උදව්වක් කරගන්නවනම් ඒ අවස්ථාවේ මගඵල ලැබූ බව ප්‍රකාශ කිරීම බුදුහාමුදුරුව අනුදැන වදාළා. ඒ වගේම බුදුහාමුදුරුව අනුදැන වදාලා මේක කීම නිසා තවත් බොහෝ මේ සම්මත සම්ප්‍රදායික මගපල් ලබන්නට භික්ෂු කියන තත්වයට භික්ඛු කියන තත්වයට පත් වෙලා ඉන්න අය යම් හිතෙල්ලකින් හෝ වචනකින් හෝ ක්‍රියාවකින් හෝ ඒ පුද්ගලයාට ආර්යෝපවාදයක් කරගත්තොත් එතෙන්දි විශාල විනාශයක් වෙනවා. අර මහණ වූ පිරිසමයි මේක කරගන්නේ. ඒක නිසා තරාදීකට දාලා බලන්න ඕන මේකෙන් මේ හේතුඵල ධර්මයට. ඒ හේතුව යහපත් නම් ඒක කරන්න ඕන, හේතුව අයහපත් නම් ඒක නොකර ඒකෙන් මිදී නිදහස් වී ප්‍රකාශ නොකර ඉන්න ඕන.
එහි දෙවනි කොටස පටිසෝතගාමී මාර්ගය යනු කුමක්ද?
අනුසෝතගාමී මාර්ගයෙන් ඉවත් වෙලා දැන් ආපහු නිවන කරා යන මාර්ගයේ පටිසෝතගාමී පැවැත්ම දිගටම පවත්වාගෙන යන මාර්ගයට කියනවා අනුසෝතගාමී. අනුසෝත කියන්නේ අලුතෙන් කරන හැම වැඩක්ම පැවැත්ම දිගටම පවත්වාගෙන යන්න උපකාර වෙනවනම් ඒක අනුසය උපදින නිසා අනුසෝතගාමී. ඒක ඒ අනුසය උපද්දවන්නේ නැතුව ඒකට ප්‍රතිපක්ෂව ඒකට විරුද්ධව අර අනුසය නානුසයති කරනවා නම් ඒක මගපල් ලබන්නට උපකාර වෙන පටිසෝතගාමී මාර්ගයේ පිළිවෙත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මේක පැහැදිලිව තියෙනවා චතක්ක සූත්‍රයේ. ඒ වගේම තවත් සූත්‍ර ගන්නවකමත් මේ මාර්ග දෙක පිළිවෙත් දෙක අනුසෝතගාමී සහ පටිසෝතගාමී විග්‍රහයක් කරලා තියෙනවා.
අභිධර්මයේ සඳහන් සුද්ධාෂ්ටක යනු මොනවාද?
ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. ඒ ඇතිනේ
ගරු ස්වාමීන් වහන්සේ.
දැන් මේ කෝප්පේ තියෙන්නේ මොනවද? ඔය කියන දේවල් වෙන මොකක්වත් මේකේ නැහැ. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. හැබැයි ඔය ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා දැන් මේ කෝපයක් බවට පත් කළේ කවුද? විඥාණයෙන් කටයුතු කරන කවුරු හරි සංකතයක් සකස් කළ නිර්මාපකයෙක්. නමුත් මේ විශ්වයේ සියලු තැන තියෙන්නේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. හැම තැනකම මේ තමන්ගේ ශරීර කූඩුවේ හැම තැනකම ඔය ගහක් පොල් ගහක් ගත්තත් ගලක් ගත්තත් ගහක් ගත්තත් ගොඩනැගිල්ලක් ගත්තත් මේ කණුව ගත්තත් තොරලෝසුව ගත්තත් ලයිට් එක ගත්තත් ඔක්කොම තියෙන්නේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහ භූත හතරත් වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක හතරත්.
ගරු ස්වාමීන් වහන්ස, මම සසර ගමනින් මිදිය යුතුයි යනුවෙන් අදිටන් කරන විට මම යනුවෙන් සිටීම මමත්වයේද? මමත්වේ නැති කිරීමට මමත්වයෙන්ම ක්‍රියා කළ යුතු නේද?
ඔව්, තරමද්දුරට මමත්වයේ තේරුම් ගත්තේ නැත්නම් මමත්වයේ මිදී නිදහස් වෙන්න බෑ. ඒ නිසා මමත්වයේ කියන එක ආයි වචනේ විග්‍රහ කළ යුතුයි. මමත්වය කියන්නේ මොකද්ද කියන එක ආයි බලන්න ඕන. මමත්වය කියන්නේ අස්මිමානය, මඤ්ඤතාවය, සම්මතාවය, අත්ත කියන මේ සියලු වචන වලින් විග්‍රහ කරලා තියෙන්නේ ඔය කියන මමත්වය කියන වචනේ තේරුම. අස්මිමානය, මඤ්ඤතාවය, සම්මතාවය, අත්ත මේ වචන සියල්ලෙම ඔය මමත්වයේ මමායනය ඕක තමයි කියලා තියෙන්නේ. මේක තව හුඟක් විග්‍රහයක් කරන්න තියෙනවා. ඒතං මම ඒසෝවාමස්මි ඒසෝ මේ අත්තාති, නේතං මම නේසෝවාමස්මි න මේසෝ අත්තාති. මෙම බුදුහාමුදුරුව මේ චචක්ක සූත්‍රයේ මේක තව නොයෙක් ආකාරයට මේ මාමත්වය, මඤ්ඤතාවය, අත්ත ඒ වගේම මූලපරියාය සූත්‍රෙත් මේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, පංචස්කන්ධයේ සඳහන් වේදනාවත් පටිච්ච සමුප්පාදයේ එන වේදනාවත් එකමද?
එකමයි. වේදනාව නම් එකමයි, දෙකක් නෑ. හැබැයි වේදනා තුනක් තියෙනවා. වේදනාව කිව්වහම සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම අසුඛ වේදනා. ආයි දෙකට ආයිතරයක් බෙදෙනවා. ආමිෂ වේදනා, නිර්ආමිෂ වේදනා. දැන් මේ වේදනාව කියන එක නැවත තේරුම් ගන්න ඕන. වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක්, විඥාන ශක්තියක් අලුතෙන් උපදීම නිසායි වේදනාව. දැන් ඔය වේදනාව කොහේ වේදනාව වුණත් රූප සංඥා වේදනා සංකාර ඒ වගේම අර මේ නාම රූප තලයතන පස්ස වේදනා මේ ඔක්කොම වේදනා වේදනාමයි. වේදනා කිව්වහම ප්‍රිය වේදනාවක්, අප්‍රිය වේදනාවක් තව නොඑක ආකාරයකින් මේක විභංග කරලා බෙදලා පෙන්නල දීලා තියෙනවා. හැම පුද්ගලයෙකුට තුළම එක්ක ආමිෂ වේදනාවක්, එක්ක නිරාමිෂ වේදනාවක්, එක්ක සුඛ වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක අදුක්කම සුඛ වේදනාවක් තමයි මේ උපදින්නේ. ඉතින් මේක ඒ අවස්ථාවේ හැටියට, ඒ තනියේ හැටියට තමන් තේරුම් ගත යුතුයි. මේ වේදනාව තමයි සියලු මිනිසුන්ව ඉස්සරහට තල්ලු කරලා හඹාගෙන ගිහිල්ලා ඔය වසඟයට ගන්න හදන්නේ. පංචස්කන්ධයම උපාදානය කරගන්නේ මොකෝ? මේ වේදනාව නැවත නැවත ආස්වාදනය කිරීමේ කැමැත්තක්, ඉච්ඡ කියන වචනෙන් විග්‍රහ කරපු ගතියක් පුද්ගලය තුළ තියෙන නිසා.
ස්වාමීන් වහන්සේ, එතකොට වේදනාව හය ආකාරද?
හය ආකාර නෙමෙයි, තවත් බෙදන්න පුළුවන්. චක්කු වේදනා, සෝත වේදනා, ගාණ චක්කු සංචේතනා වේදනා මෙම තියෙනවා. තව නොයෙකුත් ආකාරයේ විභංග කළ, විස්තර කළ බෙදන්න පුළුවන්. හරිද? ඒක නිසා ඇහෙන් දකින වේදනාවත් ඒකත් ප්‍රියයි, එක්ක අප්‍රියයි, එක්ක ප්‍රියාප්‍රිය අතර මනීමක් තියෙනවා. ඒකත් එක්ක ආමිෂයි, එක්ක නිරාමිෂයි. ඒ වගේ මේ වේදනාව කියන එක තව නොයෙකුත් ආකාරයට විභජනය කළ, බෙදලා, විභංග කළ බෙදන්න පෙන්වන්න පුළුවන්. ඔව්, අතීත වේදනා, දුර වේදනා, ළඟ වේදනා, සියුම් වේදනා, අධ්‍යාත්මික වේදනා, බාහිර වේදනා හැමත් බෙදන්න පුළුවන්, විභංග කරන්න පුළුවන්. ඒ නිසා මේවා අපි හිතුවට වඩා බුදුහාමුදුරුවෝ ඔය සියලුම දේවල් විග්‍රහ කරලා විස්තර කරලා
තියෙනවා. මට ගැටලුව මතුනේ මේ අර නිරාමිස දුක්ඛ වේදනාව කියන්නේ මොකක්ද කියන්නේ?
නිරාමිස දුක්ඛ වේදනාව කියන්නේ දැන් ආමිෂය තේරුම් ගන්න ඕන, නිරාමිෂය තේරුම් ගන්න. දැන් දුක හාර හාර අපි හිතමු කවුරු හරි මැරුණා කියලා. ඒ මැරිච්ච පුද්ගලයා සිහිපත් කර කර මතු කර කර නැවත නැවත විඳවා විඳවා වේදනා විඳීම ආමිස දුක්ඛ වේදනා. ඒ ආමිසෙන් ඉවත් වීම ඒක සිහිපත් නොකර උපේක්ෂාසිතින් ඉවසීම නිරාමිස. දුක්ඛ ඒ දුක තියෙනවා. හැබැයි නිරාමිසයි. අර දුක දැන් මේක බලන්න ඕනේ මේ මාර්ගදී වචනේ ආමිස නිරාමිසයි තියෙන්නේ. දැන් ඕක වගේමයි අර සංඥා වේදිත නිරෝධයයි සංඥා නිරෝධයයි. ඒ වගේමයි මේකත්. ඔව් ඒක විඳවා විඳවා දුක් හාර හාර අවුස අවුස නැවත මතු කර කර රෝධ ගහලා ඒ දුකෙන් අපි විඳවන්නේ නැහැ. ඒකයි නිරාමිස. දුක තියෙනවා. හැබැයි නිරාමිසයි. දැන් පෘථග්ජන පුද්ගලයා ඒක හාර හාර අවුස අවුස මතු කර කර විඳවා විඳවා හැපි හැපි පොළොවේ හැපි හැපි නැවත නැවත හම්බු වෙන වෙලාවෙ මතක් කර කර සිහිපත් කර කර රවුංග ගහ ඒක විඳවනවා. ඒක ආමිස වේදනාව. ඒක තියෙනවා. ඒ දුක් ඒ දුක Tamanට කවුරු හරි හිතවට එක්ක නැතුණාම බුදුහාමුදුරන්ට උනත් ඒ තියෙනවා. හැබැයි ආමිසක් නැහැ නිරාමිසයි. නැහැ වේගයක් ආවේගයක් විඥාන ශක්තියක් ඒකෙන් උපදින්නේම නැහැ උපදින්නේ නැහැ. අර රාගෙන් තොරනම් දේශයෙන් තොරනම් මෝහෙන් තොරනම් ඒක නිරාමිසයි.
ගරු ස්වාමින් වහන්ස කුසල මූල පටිච්ච සමුප්පාදය පරිහරණය කරන්නේ කෙසේද? උදාහරණ සහිතව පහදා දෙන්න.
කුණු මුල් තුල ගලවලා දාන්නට උපකාර වන සියලු පටිච්ච සමුප්පාද විග්‍රහයන් කුසල මූල පටිච්ච සමුප්පාද ආනපාන සති සමාධිය සතර සතිපට්ඨාන වඩනකොට ඔය සත්‍විස් බෝධි වාක්ෂික පූර්ණ කරනකොට කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය ප්‍රායෝගිකව වැඩෙනවා.
ස්වාමින් වහන්ස මෝර පිරිත සහ චන්ද්‍ර පිරිත මේ පිරිත්වලින් ඇති පිරිත්වල ඇති තේරුම පැහැදිලි කර දෙන්න.
ඒක නම් මේ මේ වෙලාවේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඉතින්. මේ පිරිත් නම් මොන පිරිත වුණත් කියවා කියවා සජ්ජායනා කර කර ගායනා කර කර ඉන්දියට කාටවත් යහපතක් වෙන්නේ නැහැ. මේ කර්ණ රසායන වෙන්න පුළුවන් තාවකාලිකව පොඩි පැලැස්තරයක් දැම්මා වගේ වෙන්න පුළුවන් තුවාලේ යට තියෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බොහෝ පිරිත් තියෙනවා පිරිත් පොතේ. බුදුහාමුදුරුවෝ දේශනා නොකර පිරිත් වැඩි. ඒවා එකක්වත් බුදුහාමුදුරුවෝ අනුදැන වදාළකෝ දේශනා කරපුවා නෙමේ. පස්සේ කාලෙක ඔය බොහෝ පිරිත් අලුතෙන් එකතු කරගත්ත දේවල් ඒ ඒ කාලේ ඔය ජින පංජරේ සූර්ය පිරිත චන්ද්‍ර පිරිත තවම තියෙන හුඟක් ඒවා. ජලනන්දන පිරිත ඒවා බුදුහාමුදුරුවන්ගේ ඒවා නෙමෙයි. ඒවා පස්සේ කාලෙක එකතු කරගත්ත දේවල්. ඒවා මේ ලෝකෙ හදන්න පස්සේ කාලෙක මිනිස්සු එකතු කරගත්තා. ලෝකෙන් එතර වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම විතරයි බුද්ධ දේශනාව. බෞද්ධරා දමන්නට උපකාර වෙන්න නම් බව සකස් කරන්නට ඔය කියන චන්ද්‍ර පිරිත මෝර පිරිත ඔය ජින පංජරේ ඔක්කොම බව හදන්න. ඒවා බුද්ධ දේශනා නෙමෙයි. මේ බව කියන වචනේ හරියටම තේරුම් ගත්තොත් හරියටම තේරුම් ගත්ත හැකි බව උදුරා දමන්නට උපකාර වන ධර්මයක් නම් ඒක බුද්ධ ධර්මයක්. බව හදන්නට උපකාර වන ධර්මයක් නම් ඒක බුද්ධ ධර්මයක් වෙන්නේ නැහැ වෙන්න බෑ.
අරහතුන් වහන්සේ දුව සංඥාව පැහැදිලි කර දෙන්න.
ඝන සංඥාව වගේම දුව සංඥාව කියලා එකක් තියෙනවා. දුව සංඥාවේ විරුද්ධ වචනක් තියෙනවා අද්දුව කියලා. දුව අද්දුව. දැන් මේ හේතුඵල ඵල හේතු හැටියට එක දිගට එක පෙළට එක පරම්පරාවක් හැටියට දුවගෙන යනවා. එහෙම නැත්නම් දිගටම පාත්වගෙන යනවට කියනවා දුව සංඥාව. ඒක අද්දුව කියන්නේ ඒක ඒ හේතුඵල ඵල හේතු හැටියට පාත්ව ගැනීම නවත්වාම ඒක අද්දුව කියන தත්වයෙන් විග්‍රහ කරනවා. හේතුව ඵලයක් වෙනවා ඵලයේ හේතුවක් වෙනවා හේතුව ඵලයක් වෙනවා ඵලයේ දිගටම හේතුඵල ඵල හේතු මේ හැටියට දැන් හැම අර සේරිවාණි ජාතකයේ හේතුඵල ඵල හේතු හැටියට ඔය බුදු වෙන මොහොත දක්වාම දිගටම පාත්වගෙන ආව කියන එක තමයි තේරුම.
ගරු ස්වාමීන් වහන්ස අප ගෞතම බුදුපියාණන් වහන්සේ ලෝකයෙන් එතර වෙන මාර්ගය සත්ත මෙන්ම ලෝකය සදන්නට උපකාර වන ධර්මයන් ද දේශනා කළ බව බොහෝ දේශකයන් වහන්සේලා උදාහරණ ලෙස පරාභව සූත්‍රය ආදී සූත්‍ර දේශනා ගෙනහැර පානවා. සත්‍ය වශයෙන්ම පරාභව සූත්‍රය දේශනා කළේ ලෝකය සැදීමේ අරමුණින්ද ලෝකයෙන් එතර වෙන මාර්ගයක් ලෙසද යන්න සුළු දේශනාවක් මගින් පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය
ලෝක කියන වචනේ තේරුම් ගත්තා නම් හරි. ලෝක කියන්නේ මොකද්ද? අඳුර. බුදුහාමුදුරුවෝ අඳුර හදන්න දේශනා කළාද යමක්? රාග අඳුර, ద్వේෂ අඳුර, මෝහ අඳුර එකතු කළාම ලෝක අඳුර, ලෝකය. ලෝකය අත්තරියාම, රාගය අත්තරියාම, ద్వේෂය අත්තරියාම, ලෝක අත්තරියා අලෝක. ඒ නිසා බුදුහාමුදුරුවෝ සියලු ධර්ම දේශනා කළේ ලෝකෙන් එතර වෙන්න. ලෝකේ අඳුර හදන්න නෙමෙයි. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාවේ ලෝක අලෝක කියන වචනේ තේරුම් නොගත්ත මිනිස්සු අද මේ සැප හදන්න, රජ සැප, සිතු සැප හදන්න බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනායි කියන එක තමයි ලෝකේ හදන්නේ. දැන් රජ සැප, සිතු සැප හැදුවත් අඳුරේනේ. අතරමන්නේ. මම්මුලා වෙලානේ නිවනක් නැහැනේ. තව දුක් විඳින්න වෙනවනේ. කොයි වෙලාවෙ අපාය යන්න වෙයිද දන්නේ නැහැනේ. ඉතින් ඒක තේරුම් නොගෙන තමයි ඔය ලෝකේ හදන්න බුදුහාමුදුරුවෝ කවදක්වත් ධර්මයක් දේශනා කළේ නැහැ. සැප දැන් සැප රාජ්‍ය සැප සිටු සැප විඳින මිනිස්සු පිරිසක් හදන්න බුදුහාමුදුරුවෝ කවදක්වත් ධර්මයේ දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ ඔය මොන රාජ්‍ය සැප සිටු සැප දෙව් සැප වුණත් මොහොතින් තනියගේ පිනිබින්දු වගේ කොයි වෙලාවෙ හරි නැති වෙලා යනවා. අබ්බේ සංඛාරා අනිත්‍යයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ සැප හදන්න, ලෝකේ හදන්න, අඳුර හදන්න ධර්මයක් දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ අඳුර නසන්නමයි දේශනා කළේ. අද මිනිස්සු වචන දෙක පටලවාගෙන ඔය කතා කරන්නේ.
ස්වාමීන් වහන්සේ ලංකාවේම ශ්‍රාවකෙක් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයක්. ජ්‍යොතිෂයේ සඳහන් පරිදි අපගේ දෛවය පිළිබඳව අනාවැකි පැවසීමේ සත්‍යයක් තිබේද?
ඔව්, යම් සත්‍යයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා දැන් නක්කත් සූත්‍රයේ, නක්කත් කියන මේ සූත්‍රයේ නැකත් කරුව හිටියා. නක්කත් එහෙම සාත්‍රයක් තිබුණා. මණික විද්‍යාව, නැකත් විද්‍යාව මේ වගේ දේවල් තිබුණා. ලෝකෙ තියෙනවා. ඒක යම් ආකාරයක ඇත්තක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වා ඒවට අපි වහල් වෙලා, ඒවට ගැති වෙලා, ඒ නැකත්කාරයන්ට වහල්කාරයන්ට කියපු දේවල් අපි කරන්න එපා. ඒවට වහම් ප්‍රතිකර්ම කළ උපක්‍රමයෙන් සම්‍යක් ප්‍රයෝගයෙන් ඒකෙන් මිදී නිදහස් වෙන්න කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. නමුත් අද කරන්නේ නැකත්කාරයෙක් කිව්වහම ඒකට වහල් වෙලා ඔක්කොම විනාශයට පත් කරගන්නවා, විනාශ කරගන්න.
ගරු ස්වාමීන් වහන්ස, තීනි සුචරිතය සහ තීනි දුෂ්චරිතය යන්නෙහි අර්ථය පහදා දෙනු මැනවි.
දැන් වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය, තීනි දුෂ්චරිතය, කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, තීනි සුචරිතය. කියන්නේ කටින්, ක්‍රියාවෙන්, වචනයෙන්, සිතුවිල්ලෙන් කරන දුෂ්චරිතය තීනි දුෂ්චරිතය, වචනයෙන්, ක්‍රියාවෙන්, සිතුවිල්ලෙන්, මනසෙන් කරන යහපත් දේ තීනි සුචරිතය.
ගරු ස්වාමීන් වහන්ස, භෞතික සම්පත් කෙරෙහි ඇලීම්, ගැටීම් නැති වූ විටත්, බැඳීම් නැති වූ විටත්, දිගින් දිගටම පරම පවිත්‍ර භාවනාවේ යෙදීම පමණක්ම සෑහේද?
මොකද්ද?
ගරු ස්වාමීන් වහන්ස, භෞතික සම්පත් කෙරෙහි ඇලීම්, ගැටීම් නැති වූ විටත්.
භෞතික සම්පත් කියන එක බුදු දේශනාවේ වචනයක් නෙමෙයි. පංචස්කන්ධය කිව්වා නම් හරි. පංචස්කන්ධයටයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. භෞතික සම්පත් කියන එක දැන් මනසෙන් අපි හදාගන්න දෙයත් පංචස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර කියන එක භෞතික නොවෙන්න පුළුවන්. මේ මනෝමය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධය කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. භෞතික ලෞකික දෙකම තියෙනවා. අධ්‍යාත්මික වශයෙන් උත් තියෙනවා. ඒකට පිළියම ආනපාන සති සමාධිය.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මියගිය ඥාතියෙකුට දෙන්නාසේ දානය සඳහා පිරිත් දේශනා කර නිවසේ හතරකොණ ආරක්ෂා කර දන් දීමෙන් මළගිය ප්‍රාණකාරයාට පින් ලබා ගැනීමට නොහැකි වේදැයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න.
ආයි කියන්න.
මියගිය ඥාතියෙකුට දෙන්නාසේ දානය සඳහා පිරිත් දේශනා කර නිවසේ සතර කොන.
ඒ මොකද හතර කොන ආරක්ෂා කරන්නේ කාගෙන් බේරෙන්නේ? ඈ ඕතන තියෙන්නේ මොකද්ද? ද්වේෂය.
ද්වේෂය.
ඈ ඕතන තියෙන්නේ දැන් අපිට කරදර කරන්න මේ ඥාතිය භූතයෙක් වෙලා පෙරේතෙක් වෙලා අමනුෂ්‍යෙක් වෙලා එනවා. ඒකෙන් බේරෙන්න. දැන් ඕතන දානෙකුත් නැහැ, පින්කමකුත් නැහැ, මොකක්වත් නැහැ, ද්වේෂයක් තියෙන. දැන් පිළිත් කිව්වේ මොකටද? අර භූතයන්ගෙන් පෙරේතයන්ගෙන් හතර කොන ආරක්ෂා කරලා මෙතෙන්ට එන එක නවත්තලා පන්නන්න. මේවා හොඳට හේතුඵල ධර්මයට බහගල්පා බලන්න ඕන. අපි ගෙදර තමන්ගේ ඥාතියෙක් මියපරලෝ ගියාම අපි ඥාති ධර්මී ඉටු කරන්න ඕන. ඒ අය අපිට කරපු උදව් උපකාර වලට අපි ඒකට ප්‍රතිඋපකාර කරන්න ඕන. ඒ ප්‍රතිඋපකාර කරනකොට අපි 305 දාගෙන ඒ ඥාතියා කොතන ඉන්නවද කියලා අපි හරියට නොදන්නා නිසා කොහේ හිටියත් කොතන හිටියත් කමක් නැහැ. ඒ අයව මුදවා නිදහස් කිරීමේ පරම පවිත්‍ර පිරිසිදු චේතනාවක් ඇතුව පින්කමක් කරලා පිරිසක් කිරීම විතරක් නෙමෙයි ඕන පින්කමකින් කරන්න පුළුවන්. තමන්ගේ හිතේ පිරිසිදුකම ඇති වෙන්න ඕන. හිතෙනුයි පින් දෙන්නේ, හිතෙනුයි පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න නැතුව වෙන කොහෙන්වත් නෙමෙයි. අර හාමුදුරුව පිරිත් කිව්වට පින්කම් පින් පවරන්නෙත් නැහැ, අනුමෝදන් කරන්නෙත් නැහැ, ඔය ඇහිලා පිරිත් කියලා යයි, ඒක වැඩක් නැහැ. ඉතින් ඒක නිසා තමන් 305 දාගෙන ඒ තමන්ගේ ඥාතියට යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව ඒ පුද්ගලයාව මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවෙන් තමන් 305 දාගෙන පින් දුන්නාම ඒක යහපත්. ඒක අර ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ. ඔය කියපු කතාව මං හිතන්නේ කවුරු හරි ප්‍රායෝගිකව කරපු වැඩක්. ඒක මට පේනවා. ඉතින් ඒක නිසා ඒක ඕකේ නම් තිබුණේ ද්වේෂයක්. කවුරු හරි කියන්නේ නැතු මේ නක්ෂත්‍රකාරයෙක් හරි කපුරාල කෙනෙක් හරි හඳහම් බලනෙක් හරි මෙන්න මෙහෙම කරන්න කිය. කොහොම හරි පිරිත් කියලා හතර කොන ආරක්ෂා කරගෙන අර භූතයව ගෙට නොවෙන්න මොන හරි කරන්න කියන්නේ. ඔව්. දිනපතා ප්‍රධාන කරුණු හතර කරනවනේ, ඔය මොනවත් ඔය විකාර කරන්න ඕනේ. දිනපතා හොඳට පින්කම් කරලා එයාව මුදවා නිදහස් කරන්න සියලු කටයුතු ආරක්ෂා සංවිධානය කරනවා.
ස්වාමින් වහන්ස, බොහෝ දෙනෙක් මැරෙන විට අසනීප තත්වයේ අසාධ්‍යකම නිසා මැරෙන්නේ සිහි නැතිවයි. එවිට ඒ මැරෙන පුද්ගලයාට ජනක කර්මය බලපාන්නේ කෙසේද?
දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් අපිට පේන්නේ සිහි නැතුව කියලා තමයි. නමුත් සියලුම මිනිස්සු දැන් මේ අපි සිහි නැති වෙනවා කියන එක අපේ මිම්මෙන් මැනලා මේ තියෙන්නේ. අපි සිහි නැහැ කියන්නේ මේ ඇහැයි මනසයි අතර සම්බන්ධය විසන්දි වෙලා, බ්‍රේක් වෙලා. කනයි දැන් අපි කියන දේ අර පුද්ගලයාට ඇහෙන්න. හැබැයි ඒ පුද්ගලයා තාම මැරිලා නැහැ. තාම පණ එතකොට සියලු මිනිස්සු අර රෝගී වෙලා වුණත් මේ ඇක්සිඩන්ට් එකක් වෙලා බෝම්බයක් ගහලා හෝ විනාඩියකින් තප්පරයකින් එහෙම නැත්නම් අර මාසයක් සිහි විකල්ප විසංයව ඉන්න මිනිහත් මේ පුද්ගලයාත් මැරෙන්නේ එක ආකාරයෙන්. මැරෙන වෙලාවේ ඒ පුද්ගලයාගේ අර බාහිර ඉන්ද්‍රිය පහ අර ලෝකයට විවෘත වූ ඉන්ද්‍රිය පහක් තියෙනවනේ ඇහැ කන නාසය දිවකය. ඒ පහයි මේ අධ්‍යාත්මික ඉන්ද්‍රිය වූ මනසය අතර සම්බන්ධය තාවකාලිකව යටපත් වෙනවා. ඒ එහෙම කාලයක් තියෙනවා. සාමාන්‍යයෙන් විනාඩිය 2ක් 3ක් 4ක් 5ක් විනාඩි 8ක් විතර තියෙන්නත් පුළුවන්. ඒ කාලය තුල ඒ පුද්ගලයාගේ මේ මනින්ද්‍රිය කියන මේ මනස මුළු ඒ පුද්ගලයා කරපු කියපු හිතපු සියලු දේවල් අර ගරුක කර්ම සියලු කර්ම ආවර්ජනය කළා. ඒ සියලු දේවල් විමර්ශනය කළා. අර බලවත්ම කර්මය ගරුක කර්මය කළම ජනක කර්මය කියන්නේ. ජනක කියන්නේ අලුතෙන් උපදින්නට ජනිත වෙන්නට උපකාර වන කර්මයට කියනවා ජනක කර්මය කියලා. ඒ ජනක කර්මය තමා අර ගතියට පටිසන්ධි වෙන්නේ. ගති නිමිත්තක් එන්නේ. ඒ අනුව ඒ පුද්ගලයා ඒ ජනක කර්මයෙන් අර ගති පටිසන්ධියක් වෙලා ගති රුව ගති ගුණ ගත ඔක්කොම හදා ගන්න. ගති පටිසන්ධියක් වෙනවා.
එහිම දෙවැනි ප්‍රශ්නය, කෙනෙක් මැරෝ ගමන්ම තව තැනක උත්පත්තිය ලබනවා කියලා බුදුදහමේ සඳහන් වෙනවා. පුද්ගලයෙකුගේ කර්ම ශක්තිය ඊළඟ ආත්මයට බලපානවා නම් මැරුණු මොහොතේම නව උත්පත්තියකට අඩිතාලම වැටෙන්නේ කෙසේද?
හැම කෙනෙක්ම බුදුහාමුදුරුව කොහෙවත් කියලා නැහැ. මහා කම්ම විභංග සූත්‍රයේ, චූල කම්ම විභංග සූත්‍රයේ මේක පැහැදිලිව කියලා තියෙනවා. සියලුම පුද්ගලයෝ මැරුණහම එක මොහොතකින් උපදින්නේ නැහැ. උපදින්නේ එක කොටසක් පමණයි. ඕපපාතිකව ඊගාව ගතියට පටිසන්ධි වෙන පුද්ගලයෝ භූතයෝ, පෙරේතයෝ, දෙවියෝ, දේවතාවෝ, බ්‍රහ්මයෝ, මේ අය ඕපපාතිකයි. එයාට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ගඩු ගැබක්, තැනක්, බිමක්, අවස්ථාවක් මොකවත් අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයෝ අර අන්තර්භවික වෙන්නෙත් නැහැ, ගන්ධබ්බ වෙන්නෙත් නැහැ. එයාට උපතක් ලබන්න පුළුවන්. මොකද අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ඕනේ. නමුත් අර මිනිස්සු මැරුණහම නැවත එක්ක අණ්ඩජ, එක්ක දලාබුජ, දරුගැබකට හෝ බිත්තරයකින් හෝ උපතක් ලබන තැනක් ආවොත් ඒ තැන්වලදී අර බිමක්, තැනක්, මව්කුසයක්, බිත්තරයක් අවශ්‍යයි, සම්බන්ධයක් අවශ්‍යයි, ණයකාරයෙක් අවශ්‍යයි. එහෙම කෙනෙක් එකපාරට උපත ලබන්නේ. එහෙම කෙනෙක් යම් කාලාන්තරයක් ගන්ධබ්බ තත්ත්වයේ ඉඳලා උපත ලබන්නේ. මේ දෙක වෙන් කරලා තීරුම් ගන්න ඕන. මේක බුද්ධ ධර්මයේ පැහැදිලිව තියෙනවා. ඔව්, ඒ ඕපපාතික. මේක දෙකක් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕන. ඕපපාතිකයට කිසිසේත්ම එක තප්පරයක් නෙමෙයි, තප්පරෙන් 10න් එකක්වත් ඉන්න ඕනේ නැහැ. මෙතනින් මේ මියපරලොව ගියා නම් අර අන්තිම චුතිසිත ඊගාවට උත්පත්ති සිතක් හැටියට අතන පූර්ණ අංග අංගපස සහිතව භූතයෙක් හරි පෙරේතෙක් හරි දෙවියෙක් දේවතාවක් නම් උපදිනවා. හැබැයි මේ මිනිස් මවකුත කෙනෙකුගේ කුසේ උපත්ති ලැබෙනවනම් එහෙම එන්න බෑ. එහෙම එන්නේ නැහැ. තියෙනවා, ඔක්කොම තියෙනවා. අර ගන්ධබ්බ අර මනෝමයකාවේ අර කෙලෙස් පොදියත් කරගහගෙන යනවා. මව කුසකට ඔක්කන්ති වෙන්න හොයාගෙන හොයාගන්න ඕනේ. ඔක්කන්ති වෙන්න නැතුව බෑ. නායකා නායක තියෙන්න ඕනේ යන්න. නැතුව යන්නත් බෑ. නායකාරේ නැන්නනේ කාලා ටිකක් කාලයක් ඔය ඉන්න වෙනවා. නායකාරයෙක් ලැබෙනවා.
ස්වාමීන් වහන්ස, තවත් අන්තර්ජාලය ඔස්සේ ලැබුණු ප්‍රශ්නයක්. මේ පට්ඨම මරණස්සති සූත්‍රයේ, පට්ඨම මරණස්සති සූත්‍රයේ අස්ස සිතීවා පස්ස සාමි,
පස්ස සිස්සාමීති පස්ස සිස්සාමී,
මේක තියෙන්නේ අස්ස සිස්සාමීතිවා පස්සස්සාමි, පස්ස සිස්සාමීතිවා අස්සස්සාමි යනුවෙන් සඳහන් කර ඇත.
අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති කියන එක තමයි අස්සපස්ස. ඕක තමයි මරණානුස්සති සූත්‍රයේ දේශනා කරලා තියෙන එක තමයි මරණානුස්සති. අස්සපස්ස තමයි.
මෙතුමා ඒක පටලවාගෙන මේ ප්‍රශ්නේ.
ඔව්, පටලවාගෙන පොඩි පටලැවීමක් වෙලා
තියෙනවා. මෙහි තේරුම හුස්ම ඉහළ පහළ
ගැනීම. නෑ නෑ, ඒක නෙමෙයි. අස්සපස්ස කියන්නේ දැන් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. ඔය තියෙන්නේ අස්සපස්ස. වාසය කරන විහරති මොකද්ද? අර නිච්ච සුඛාත් අයින් කරමින් අනිච්ච දුක්ඛ නැත් අනුපස්සනා කිරීම.
අවසරයි ස්වාමීන් වහන්ස, මූල පරියායේ එන පටවින් පටවියා පටවිතෝ පටවින් හෝති යන්නෙහි අරුත් වෙනස් වන ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙනසේක්වා.
දැන් පටවි කියන භූත ධාතු ගති මේවා නොයකව තියෙනවනේ. ඒ අනුව තමයි පටවින් පටවියා පටවිතෝ පටවින් මේක මේ ආකාරයට විවිධ ආකාරයට ගති භූත ධාතු පුද්ගලයන් තුළ වෙනස් වෙනවා. ඒක තමයි මූලපරියාය සූත්‍රයේ සියලු තැන්වල ආපෝ තේජෝ වායෝ පඨවි සියලු දේ ওই විදිහට විග්‍රහයක් කරලා තියෙනවා. ඒ සියලු දේ මේ පුතග්ඥන පුද්ගලයෙක් තුල ක්‍රියාත්මක වන ගති ඇති වෙන අලුතෙන් ගති වලට උපකාර වෙන හේතු.
ගරුතර ස්වාමීන් වහන්ස බුද්ධ ධර්මයේ නැවත ඉපදීමක් ගැන සාකච්ඡා කරයි. පුනරුත්පත්තිය හා පුනර්භවය ගැන වෙනස පහදා දීමට කාරුණික වන්න.
බුද්ධ ධර්මයේ කොහෙවත් පුනරුත්පත්තියක් ගැන දේශනාවක් නැහැ. තියෙන්නේ පුනබ්බව. යයන් තන්නා පොනෝ භවික. නත්ති දානි පුනබ්බව. පුනබ්බව ගැන මිසක් පුනරුත්පත්තියක් ගැන බුද්ධ දේශනාවේ දේශනාවක් නැහැ, කතාවක් නැහැ. ඒක එහෙම කිව්වොත් වැරදි. පුනබ්බව තියෙනවා. බව කියන්නේ බීජ සකස් කරනවා. බීජයක් ඊට පස්සේ පැල වෙනවා. පැල කරගන්නවා, හදා ගන්නවා. ඒකයි පුනරුත්පත්තියක් බුද්ධ දේශනාවට ගැලපෙන්නේ.
සම්මතේ හදාගත්ත දෙයක්
පුනරුත්පත්තිය. ඒක පුනරුත්පත්තිය සම්මතයෙන් මිනිස්සු හදාගෙන. මේක මේ පුනබ්බව තේරුම් නොගත්ත මිනිස්සු. ආයි උපදින්න ඕන. එයා ආයි මිනිහෙක් වෙලා ඒ විදිහටම උපදින්න ඕන. එම්නම් පුනරුත්පත්ති. නමුත් බැරි වෙලාවත් ඒ විදිහට නූපන්න ඕන. දැන් බල්ලෙක් වෙලා ඔන්න සිංහල මිනිහෙක් මැරිලා මුස්ලිම් මිනිහෙක් වුණොත්. ඒක ඒක පුනබ්බව මිසක් පුනරුත්පත්තිය නෙමෙයි.
සමිනාස පෞද්ගලික ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ
මොකද්ද පෞද්ගලික
ටිකක් කෙනෙක් ඒක මේ ප්‍රශ්නේ ස්වභාවය අනුව මම මේ කිව්වේ. ගරු ස්වාමීන් වහන්සේ පොඩි ළමොන්ගේ සින්දු මම ටීවී එකෙන් අහන්න කැමති නිසා කැමති. එය හොඳ නැද්ද?
පටිච්ච වීමක් නම් හොඳ නැහැ. පටිච්ච වුණත් මොකද වෙන්නේ? සෝතංච පටිච්ච සද්දං සෝත විඥානං උප්පජ්ජති තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනායනෝ.
එකම අහනවා අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කර මින්පසු ඒට සිත යොමු කර ඉන්නවා නම්
නෑ නෑ ඒක ඇහුවට කමක් නෑ. ඒක රෝධ ගහන්න නැතුව, ඒක සංකාර කරන්න නැතුව, ඒක සංචේතනා පවත්වන්න නැතුව, ඒකෙන් තමන් අර රෝධ ගහලා උපාදානය කරගන්න නැත්නම් ඒක ප්‍රශ්න නෑ. ඔය ඇහිච්චා සුතේව සුතමත්තම් භවිෂ්‍යති කියලා කියලා ඒක අතාරින්න එච්චරයි.
පින්වත් ස්වාමීන් වහන්ස මට මුදල් හිඟකම නිසා භාවනා වැඩසටහන් වලට එන්න මගේ මිතුරන් මට උදව් කරනවා. මම ඒ අයට ණය වෙයිද?
මෙතන භාවනා වැඩසටහන් වලට එන්න අර යනේන ගාස්තුව මිසක් අපි කිසිම සතයක් අය කරන්නේ නැහැ. කෑමට, බීමට, ඉඳුම් හිතුම් වලට සියලු දේ සබන් කෑල්ලට උත්පේස්ට් එක පවා අපි දෙනවා. නැත්නම් ඉතින් ඒක නිසා මෙතෙන්ට භාවනා විද්‍යාවට සටහන් වෙලන අනුන්ට ණය වෙලා එන්න ඕනේ නැහැ. ඔව් තමන් හරියට වැඩේ නොකළොත් කර නොගත්තොත් නම් ණය වෙනවා. භාවනා වැඩ සටහනට එනවා කියලා ඇහිලා මෙතන එහෙම අය ඉන්නවා හුඟක්. එහෙම අය ඉන්නවා කොටස. හැම භාවනා වැඩ සටහනකම අපි දැකලා තියෙනවා ඇවිල්ලා ණය වෙලා යන මිනිසුත් කොටසක් ඉන්නවා. නමුත් අර ණය මිදී නිදහස් වෙන මාර්ගය හොයා දැනගෙන ධම්මානුදම් පටිපදාවේ හැසින ණය බහුලයි. එයා ණය මිදී නිදහස් වෙනවා. අනික ණය වෙනවා.
තවත් ලංකාවේ ශ්‍රාවකෙක් අන්තර්ජාලය ඔස්සේ අසන ලද ප්‍රශ්නයක් ඉතා කෙටි. රාවණා රජු බුද්ධ ශ්‍රාවකෙක්ද?
බුදුහාමුදුරු ඉන්න එපා බුද්ධ ශ්‍රාවකෙක්. අනිපාර බුද්ධ කියන වචනේ නොදැනනේ. බව උදුරා දමන කෙනෙක් නම් බුද්ධ ශ්‍රාවකෙක්. දැන් මේ අර නාමපදයක් ආයි අරගෙන ක්‍රියාපදයට. ඕක අර වචනේ වරද්ද. කන පිට ගැහිම්. දැන් බව උදුරා දමන්නට අප කැප වෙලා කටයුතු කරන ශ්‍රාවකයා බුද්ධ ශ්‍රාවකයා. බව උදුරා දමන්න දන්නේ නැති කාලෙක කොහොමද බුද්ධ ශ්‍රාවකයෝ? මේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ නෙමෙයි. අපි දැන් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ නෙවෙයි මෙතන ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පිළිනවන් පාල අවුරුදු 2000 ගණක් වෙනවානේ.
ස්වාමීන් වහන්ස මියගිය ඥාතේකුට සංසාරයෙන් එතර විය හැකි තැනක උපත සකස් කර දීමට ඥාතීන් විසින් කුමක් කළ යුතුද
පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා එයාවට අර හොඳ තැනකට යොමු කරන්න කටයුතු කරන්න ඕන. නමුත් ඒක නෙමේ කළ යුතු දේ. මැරුණට පස්සේ ওই පින් දීලා මේක කරන්න පුළුවන් බොහොම අමාරුයි. ජීවත් වෙලා ඉන්නකොට Taman දැනගන්න ඕන අනුන්ගේ පින් ඉල්ලන්නේ නැති තත්වයට Taman දැන් මේ හොඳට මනස මොලේ හොඳට තියෙන මේ වෙලාවේ තීන සුචරිතේ ආනපාන සති සමාධිය වඩලා මේක දැන් කරගන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න. ඒ අනුව කාගෙන්වත් පින් ඉල්ලන්න ඕන නැහැ. දැන් මේ ලංකාවේ මිනිසුන්ට උගන්වලා තියෙන්නේම මැරුණට පස්සේ පින්කම් කරලා පින් දෙන්න. ජීවත් වෙලා ඉන්න කාලේ ඔක්කොම නරක වැඩ වැරදි වැඩ කරලා මැරුණට පස්සේ තමයි දන් දීලා පින්කම් කරලා අරවා මේවා කරලා පොඩි පොඩි තල්ලුවක් දෙන්න හදන. ඒක වැඩක් නැහැ. දැන් කවුරුත් කල්පනා කරලා බලන්න ඕන අපි දැන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ කරගත්ත කරගන්න ඕන කරණීය ධර්ම කරන ගත්තන ඊට පස්සේ අර අනුන්ගේ පිනෙන් යැපෙන්න තමයි පරදත් උපජීවීන් හැටියට ඉන්න වෙන්නේ උපදින වෙන්නේ. ඒක තේරුම් අරගෙන කිසි කෙනෙක් පරදත් උපජීවීන් හැටියට ජීවත් වෙන්න ඕනේ නැහැ. හරියට මේ බුද්ධ ධර්මයේ තේරුම් ගත්තනම් අපි පින්කම් කළා කුසල් පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. සත්‍විස් බෝධි පාක්ෂිය ධර්ම පූර්ණ වෙනවා.
මරණ දැන්වීමේ නිවන් සැප ලැබේවා කියවට
වැඩක් නැහැ. මරණ දැන්වීමේ එක නිකන් නිවන් සැප ලැබේවා. ඒක නිකන් මේ දැන් අද සම්මතයෙන් බෝඩ් එකක් විතරයි. ඒ බෝඩ් එක ලියන තරම් වටින්නේ නැහැ. ඒ ලියන වීදම් කරපු ගන්නවා වටින්නේ.
අවසර ස්වාමීන් වහන්ස, සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස යන සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයන් ධර්මශ්‍රවණයෙන්ද ඉතිරි සත් සංයෝජනයන් භාවනාවෙන්ද පහකල යුතු බව අසා ඇත. මුල් සංයෝජන තුන ධර්මශ්‍රවණයෙන් පහවද ඉතිරි සත් සංයෝජනයන් පහන්නකොළොත් නැවතත් මුල් සංයෝජන හා මුල් සංයෝජන තුන හා නැවත බැඳේද?
නෑ, සදා මේක කියලා තියෙනවා සම්බෝධි පරායනෙම නියත වශයෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ඉවත් කළොත් නැවත අර අන්තරික කුසල ධර්මයක් පූර්ණ වෙනවා. අයි කිසි දවසක මේ පින්කමක් කරගන්න බැරි පින්කෙතක් නැති තැනක උපදින්නෙත් උපදින්නෙත් පින්කෙතක. සත්තක්කතු පරමු සත්තක්කතු පරම සූත්‍රයේ මේ පිළිබඳව බොහොම පැහැදිලි විග්‍රහයක් කරලා තියෙනවා. කිසි දවසක අයි පහළට යන්නේ නැහැ. යන්න පුළුවන් එකම තැන කෝලංකෝල එක මේ අර සද්ධර්මයේ තියෙන තැනක මිනිහෙක් වෙලා ඉපදෙනවා. එහෙම නැත්නම් සම්මාදිට්ඨික දෙවියෙක් වෙලා ඉපදෙනවා. බණ අහන්න පුළුවන් තැනක ඉපදෙනවා.
ඉතිරි කොටස තියෙනවා. ඉතිරි සත් සංයෝජන පහ කරන බුද්ධ දේශනාවේ සඳහන් ක්‍රියාමාර්ගය පහදා දෙන්න.
සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ දැන් ওই භාවනාවෙන් පහ කළ හැක්කේ බොහොම කොටසක් සුළු විතරයි. ඉන්දිය සංවරයෙන් දැන් ඔය සබ්බාසව සංවර සූත්‍රයේ තියෙනවානේ. දසනේන පහතබ්බා සංවරේන පහතබ්බා පටිසේවනා පහතබ්බා පරියෝජනා පහතබ්බා විනෝදනා පහතබ්බා අධිවාසනා පහතබ්බා භාවනේ පහතබ්බා එකයි තියෙන්නේ. අනික ඔක්කොම සංවරයෙන් කියන්නේ සීලයෙන්. පහකල යුතු දේ කොටස් තියෙනවා. ඒ වගේ මේක එකින් එක එකින් එකම ඔය ආසව ඔය සංයෝජනහට ප්‍රහාණ කිරීම කරලා තියෙන අර උදේ මහත්ය අර මහත්යත් ඇහුවානි. ඒ මහත්යටත් හොඳ ඔය මහත්යමයි කියන්නේ නැත්. ඔව් මං කිව්වේ ඒක තමයි. පුළුවන්. මට තේරුණා ඒ මහත්යම තමයි මේ ප්‍රශ්නේ කියන්නේ නැත්. ඒක නිසා දැන් භාවනා කරීමෙන් කරන්න පුළුවන් අවසාන එකක් විතරයි. සත්බොජ්ජංග ආනපාන සතියේත් කරන්න ඕන. සති සම්බොජ්ජංගේ කියන එකේ නැවත තේරුම මොකද්ද? ආනපාන සති සමාධිය වැඩි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සබ්බාසව සංවර පරියාය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරියාප්ති ධර්මයේ අංග සම්පූර්ණ කොටස. ඒ නිසා මේ දස්සනේන පහතබ්බා ගාවට සංවරේන පහතබ්බා. ඊට පස්සේ විනෝදනා පහතබ්බා, අධිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, ඊට පස්සේ භාවනේ පහතබ්බා. නැතුව භාවනා කිරීම මුල එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි පහක් නෙමෙයි හත. يعني ඒක ඉබේ වෙනවා. ඒක ඉබේ වෙනවා කියලා කුණ්ඩලීය සූත්‍රයේ ဒုတိය බික්කු සූත්‍රයේ කායගත සත්‍ය සූත්‍රයේ තව උංගත් සූත්‍රවල මේක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා.
කිකිලි බිත්තර රකින්න උපමාව තමයි එතන.
ඔව්. කිකිලි බිත්තර උපමාව මේකේ මොකද්ද භාවනා අනුයුක්ත සූත්‍රය කියලා සූත්‍රයක මේ කිකිලිගේ උපමාවක් කරගෙන බුදුහාමුදුරුවෝ මේක පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා.
ගරු ස්වාමීන් වහන්ස සිතෙහි මතුවන කරණීය ධර්ම අකරණීය ධර්ම දකිමින් එසේම අකරණීය ධර්ම ඉවත් කරමින් සිටින්නේ නම් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය හා ආයතන හය විග්‍රහ කරන්නේ කොයි අවස්ථාවේදීද?
දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. කරණීය ධර්ම අකරණීය ධර්ම දෙක තේරුම් ගැනීම එකක්. කරණීය ධර්ම අකරණීය ධර්ම යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක කිරීම තවත් එකක්. යෝනිසෝ මනසිකාරයේ නැතුව ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට පුළුවන් කමක් නැහැ. මෙතන තියෙන්නේ අනුධම්ම පටිපදාව. ධම්ම අනුධම්ම පටිපදාව. ඒ නිසා අනුධම්ම පටිපදාව කියන්නේ වර්තමාන හැම මොහොතකම අනුසය නානුසේති කරන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න ඕනේ. ඒක අර ආනපාන සති සමාධියේ පිහිටලා හතරසතිපට්ඨානයේ පිහිටීමෙන් සත්බෝධිඥාන වැඩිවීමෙන් සත්‍තිස් බෝධිපාක්ෂික පූර්ණ වීමෙන් සිද්ධ වෙනවා.
අවසර ස්වාමීන් වහන්ස ප්‍රේතාත්ම හෝ අමනුෂ්‍ය බලවේග යොදාගෙන ජීවතුන් අතර සිටින මිනිසෙයින්ට විවිධ දුක් කරදර පැමිණවිය හැකිද? රෝගාබාධ ඇති කරවිය හැකිද? යంత్ర මන්ත්‍ර භාවිතයෙන් වසවිස කැවීම පිළිබඳව සත්‍යයක් තිබෙනවාද?
යම්ම සත්‍යක් තියෙනවා. තමන් අනුන් නෙමේ. කවුද? තමන්. තමන් තේරුම් ගත්තොත් තමන් මේ තුන්සිත පහදාගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවල තමන් තුල තමන් වලල්ලක් අර සුදු කිරණ වලල්ලක් සකස් කරගත්තොත් මොකද වෙන්නේ? කාටවක්වත් හදිහූණියම් කරලා ඔය කියන වසවිස කවල භූත පෙරේතෝ ආවේශ කරලා එවන්න පුළුවන් කමක් නැහැ. එතකොට කාගේද යුතුකම වගකීම තියෙන්නේ? තමන් ආරක්ෂා කරගන්න තමාතුල. තමන් මේ ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නේ නැත්නම් තීන සුචරිතේ හැසිරෙන්නේ නැත්නම් තීන දුෂ්චරිතේ නම් හැසිරෙන්නේ අහගෙන යන භූතයෝ පෙරේතයෝත් ඇහිලා ඔතන ලැබුම් ගන්නවා, ඔතන අරක් ගන්නවා, කමන්ට කරදර වෙනවා. ඔය අනිවුන්ට කරන එකත් තමන්ට වැදිනවා. ඕක තේරුම් ගන්න. එහෙනම් තමන් මේ ආනපාන සති සමාධිය එහෙම නැත්නම් තීන සුචරිතේ යෙදිලා තීන දුෂ්චරිතේ ඉවත් කරගමන් මොකද වෙන්නේ? තමන්ව ආරක්ෂා වෙනවා. අරහ කියන්නේ කිසිම දෙයක් තමන්ට එන්නේ නැහැ. කොයිතරම් ඕන මිනිහෙක් මේක උමනාවෙන් මේ හිතවිල්ලෙන් කළත් ඒක ආපහු යනවා මිසක් තමන්ට වදින්නේ නැහැ, තමන්ට බලපෑමක් ඇත්තෙත් නැහැ. මේක තේරුම් ගත යුතුයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉච්ඡ නිච්ච වන හැටි පහදා දෙන්න.
ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඒකට බැඳුනහම පටිච්ච වෙනවා. පටිච්ච වුණොත් ඒක ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ අභිච්ඡ වෙනවා. අභිච්ඡ වුණොත් ඒක දැඩි අවශ්‍යතාවයක් කැමැත්තකින් බැඳුණු ගමන්ම නිච්ච වෙනවා. ඒ ඉච්ඡ නිශ්චිත වෙනවා, ස්ථීර වෙනවා. ඒක අවශ්‍යම දෙයක් බවට පත් වෙනවා. ඒකයි නිච්ච වෙනවා කියන්නේ. ඉච්ඡ නිච්ච වෙනවා. අපේ පටිච්ච නොයි අභිච්ච නොයි ඉච්ඡ නිච්ච වෙන්නේ.
පටිච්ච වීමෙන් තමයි ආරම්භ
වෙන්නේ. ඔව්.
එහි දෙවැනි කොටස නිවන් පතා යන ගමනේදී දානශීල භාවනා යන තුනම එක හා සමානව කළ යුතුද?
නිවන් පතා යන ගමනේ කියන වචනයක් වැරදි. පතලල් නම් නිවන් ලබන්නේ බෑ. ඔය පතා කියන්නේ ප්‍රාර්ථනා කරනවා, පැතීම. ඒක අර ආගමේ වැඩ. නිවන් පතලල් ලබන්නේ බෑ. ඔය වචනේ පාවිච්චි කරන එකත් නවත්තන්න ඕන. නිවන් පතා කරන්න බෑ. මොකම වැඩක් නිවන් පතපත කරලා නෙන්න බෑ. නිවන් පතලා ලබන්න බෑ. නිවන් ලබන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපේ හිතේ තියෙන අර රාග දේශ මොහ කියන කෙලෙස් ගති වහාම අපි අයින් කරන්න ඕනේ. එතකොට නිවන් ලැබේ. අර අර කිකිලි බිත්තර රකින්න වගේ කතාව තමයි නැවත. ඒ නිසා පතපත ඉඳලා හරියන්නේ නැහැ. දැන් හැම මිනිහෙම නිවන් පතන්න තමයි පුරුදු කළේ. මේ ආගමේ වැඩ. මේ ආගමෙන් මේ බොහොම ලොකු වැරදක් කළා තියෙන බ්‍රේන් වොෂ් කළා. දැන් ওই ප්‍රශ්න අහන්නේ තාමත් මෙතෙන්ට එන 10 කියොත් තාම පතපත. පතපතම. පැතීම ප්‍රාර්ථනාව පතා කියන්නේ ඔක්කොම එකයි. පතලා නිවන් දකින්න බුලන්න මේ ඔක්කොටම ලක්ෂ වාරයක් පතන්න බැරි නිවන් දකින්න එපා. කෝටි වාරයක් කියපු පාසකම්මල මේ නොයෙකුත් හාමුදුරුව ඇති අද නිවන් දකින්න අහලකටවත් ශේෂයක්වත් ඇහිල්ලත් නැහැ ඇහින්නත් බෑ.
ගරු ස්වාමීන් වහන්ස, පඨවි ආපෝ තේජෝ වායෝ තුල විඥානය තිබේද? අවකාශය තුල විඥානය තිබේද?
නැහැ, කොහෙවත් නැහැ.
පැවැත්ම පවත්වන්නේ විඥානයේද?
පැවැත්ම පවත්වන්න විඥානයට බෑ අවකාශයක් නැතුව. අවකාශය තුල සංකතයක් හදන්න බෑ ආපෝ තේජෝ වායෝ පඨවි නැතුව. එකයි ධර්මතාවය ඇත්ත. එතකොට මේ තියෙනවා ච ධාතු විභංග සූත්‍රය කියලා අර පුක්කුසාති රජුරන්ට පිදුරු මඩුවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රය. මේ සූත්‍රයේ පැහැදිලිව ඔය හැම තියෙන්න ඕන. එකක්වත් අඩු වුණොත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. තේරුම් ගන්නට ඕන. මේක තමයි ධාතු විභංග සූත්‍රයේ කියන එකේ තේරුම.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සෝවන් ඵලයට පත්වීමට පෙර වරහන් ඇතුලේ සම්මා දිට්ඨියට පත්වීමට පෙර ධම්මානුධම්ම පටිපදාවේ යෙදීමෙන් සම්බන්ධතාවයක් සකස් කර ගැනීම අවශ්‍යය යන ක්‍රියාව තුල සම්බන්ධතාවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයි පහදා දෙන්න.
ප්‍රශ්නේ පැහැදිලි නෑ පොඩ්ඩක්.
ප්‍රශ්නේ අවුල්.
ආයි කියන්නකො බලන්න පුළුවන්ද කියලා තෝරලා ගන්න.
සෝවාන් ඵලයට පත්වීමට පෙර එයා වරහන් ඇතුළේදී තියෙනවා සම්මාදීතේ.
ආ සම්මා, එහෙනම් සම්මා. මා කියන්නේ මොකද? සම්බන්ධතාවයෙන් මිදී නිදහස් වීම. ආ එතනින්ම උත්තරේ තියෙනවා.
සම්බන්ධතාවය ගැන කතා කරන්න ඕනේ.
ඕනෙම නෑ. සම්මා කියන්නේ සම්බන්ධතාවයෙන් මිදී නිදහසෙන්. සහ මුලින්ම මිදී නැවත සකස් නොකරන ආකාරයට මිදී නිදහස් වීම සම්මා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සම්පජානකාරී හෝති වීමේදී ආනාපාන සති සමාධියට අනුව කායේ කායානුපස්සනා ඉරියාපත පබ්බ සම්පජාන පබ්බ පටිකූල මානසිකාර පබ්බ ආදී විවිධ පබ්බ දක්වා ඇත්තේ ඇයි?
මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳීමෙන් විදී නිදහස් වෙන සම්ප්‍රජනනය වෙනවා. සම්බන්ධතාවයක් අලුතෙන් ජනිත වෙනවාට කියන සම්ප්‍රජනනය වෙන ප්‍රජනනය. නැවත නැවත යලි යලිත් මතුමතු ප්‍රජනනය වෙන ජනිත වෙනවාට කියන ප්‍රජනනය. ඒ ප්‍රජනනය වීම නවත්වන්න පුළුවන් නකාරී හෝති. ඒ ක්‍රියාව එහෙම ප්‍රජනනය වෙන සම්ප්‍රජනනය වෙන සම්බන්ධතාවයක් අලුතෙන් උපදින ක්‍රියාවක් දැක්කහම ඒ ක්‍රියාවෙන් මිදී නිදහස් වීම නකාරී හෝති වීමෙන් සම්ප්‍රජානකාරී හෝති වීමෙන් ආනපාන පබ්බෙන් මේකෙන් විදී නිදහස් වෙන්න පුළුවන්. සම්ප්‍රජනනය වෙන්නේ නැහැ. සම්බන්ධතාවයක් අලුතෙන් උපදින්නේ නැහැ. සමුදේ බිහි වෙන්නේ නැහැ. සංකාර කරන්න සංකතයක් හදන්න ඒ නිසා සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. අර ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම්මාදිට්ඨියටපත් වෙනවා.
එහි දෙවැනි කොටසක් ලෙස අහනවා, මේ සම්ප්‍රජානකාරී හෝති වීම සඳහා වඩාත්ම පහසු මේ පබ්බ අතරින් කුමන පබ්බේද කිය?
ආනපාන පබ්බේ තමයි. ආනපාන කියන එකයි තීනිසුචරිතෙන් තීනිසුචරිතේ හැසිරීම තීනිසුචරිතෙන් වෙන්වීම මිදී නිදහස් වීම.
ස්වාමීන් වහන්ස, කෙනෙක් දරුණු රෝගයක් සෑදී අකල් මරණයකට පත්වීම සඳහා ඔහු විසින් පෙර ජාතියේදී කරන ලද ප්‍රාණඝාත කර්මයක කර්ම විපාක පළදීමක් සිදු වෙනවාද?
මොකද්ද ආයි ප්‍රශ්නේ කියන්නේ?
කෙනෙක් දරුණු රෝගයක් සෑදී අකල් මරණයකට පත්වීම සඳහා පත්වීමේදී කියලා අපි හදමු. කෙනෙක් දරුණු රෝගයක් සෑදී අකල් මරණයකට පත්වීමේදී ඔහු විසින් පෙර ජාතියේදී කරන ලද ප්‍රාණඝාත අකුසල කර්මයක කර්ම විපාකයක් බලපාවීද?
දැන් මෙහෙමයි. මේක අර මහා කම්ම විභංග චූල කම්ම විභංග සූත්‍රයේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. සමහර විට පෙර ජාතිය නොවෙන්න පුළුවන්. ඊට පෙර ජාති 4කට 5කට 6කට 7කට 10කට ඉස්සෙල්ලා කරපු කර්මයක් වෙන්නත් පුළුවන්. මේක අපරාපරිය වශයෙන් නැවත නැවත ඵල විපාක දෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා නමුත් මිනිහෙක් වෙලා ඉපදුන අවස්ථාවේදී ඔය සියලු කර්ම වලින් මිදී නිදහසන්නට ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරලා මේ ආනපාන සති සමාධිය වඩලා අතරාජපට්ඨානේ පිහිටියානම් ඔය කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දැන් අඟුලිමාල හාමුදුරුවෝ කොච්චර මිනිහ මැරුවද? ආලෝක යක්ෂය කොච්චර මිනිහ මැරුවද? ඉතින් ඒ සියලු දෙනාට මගපල ලැබුණා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මිනිහෙක් වෙලා ඉපදුන අවස්ථාවේ අපි මේ කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම දෙක තේරුම් අරගෙන අර සචිච්ච පරියෝදපණං රබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානු අර භව උදුරා දමන්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාර්ගයේ පිළිවෙත ප්‍රතිපදාව පරියාය අනුගමනය කිරීමයි අවශ්‍ය. ඒ අනුව කිසි දෙයකට බලවෙන්න පුන්නේ අතීතයේ ඕන එකක් කරලා තීචාල්. නමුත් දැන් කරන්න ඕන දේ කරන් කතන් කරණීයන් නාපරං ඉතත් ආයාති පජානාති කිනුරත්තෙන් ඉවත් වෙන්න පුළුවන්. වර්තමාන මොහොත ගැන මිසක් අපි අතීතයේ හිටලා විශ්වෝප වෙලා පසු තැවිලා මට මෙහෙම වෙයිද කියා හිතන්න ඕන නැ, රවුම් ගන්න ඕන නැ, රෝද ගන්න ඕන නැ. වහාම අපි කළ යුතු කරණීය ධර්ම කරලා අර අත්හැරිය යුතු දේවල් අත්හැරලා නිදහස් වුණාම හරි.
ගරු ස්වාමීන් වහන්ස, ඒකාසන භෝජනය පැහැදිලි කර දෙන්න. එය ගිහි වතක් ලෙස යොදාගත හැකිද?
ඒක මේ පස්සේ කාලෙක ආපු එකක්. මේක බුදුහාමුදුරන්ගේ තියෙන ඒක භක්තිකෝ ඒක ගුඤ්ජකෝ කියලා දෙකක්. ඒ නිසා ඒකාසන කියන්නේ එකම ආසනයක ඉඳගෙන මේ යම් ආහාර වැළඳීම කියන අර්ථයක්. ඒකාසන එකම ඉරියව්වක ඉඳන් කියන එක. නමුත් බුද්ධ දේශනාවේ තියෙන එක නෙමෙයි ඕක. ඔය උපනිෂද් ධර්මය හරි විසුද්ධි මාර්ගය හරි ඔය වෙන මේ කොහේ හරි තියෙන දේවාගමක තියෙන මේවා එකක්. බුද්ධ දේශනාවේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ පටිපදා විග්‍රහ කරපු තැන තියෙනවා. ඒක බුංජිකෝ ඒක භක්තිකෝ කියලා දෙකක්. එකම පාත්‍රයක දන් වැළඳීම එක්වරක් පමණක් බෙදාගෙන දන් වැළඳීම කියන එක තමයි ඒක බුංජිකෝ ඒක භක්තිකෝ කියන එකේ අර්ථය.
ස්වාමීන් වහන්ස, බුදුන් වහන්සේ 45 වසරක් පුරා මිනිසා නිවන් මගට යොමු කරලීම සඳහා වෙහෙසුණු ඕනෑම අයෙකුට තමන් හමුවීමට අවස්ථාව ලබා දුන් උත්තමයෙකි. එවැනි උත්තමයෙකු රිටිගල වැනි අවතීර්ණ වීමට අපහසු ස්ථානයක ස්ථානගත වීමට හේතු වූ විශේෂ වූ කරුණක් ඇද්ද?
ඒක ඉතින් අනේ පිටු සිටුතුමා ජේතවනාරාමයේ හදලා පූජා කළාම එතෙන්ට ආවා. බුදුහාමුදුරුව තෝරගත්ත තැනක් නෙමෙයි. බුදුහාමුදුරුවගෙන් කවුරු හරි ආරාමයක් හදලා පූජා කළාම ඒක එතෙන්ට මිනිස්සු එනවා යනවා නම් පහසුකම් තියෙනවා නම් ඒතන් වලට ගියා. අනිත් පාර මේ ඒ බුදුහාමුදුරුවන්ගේ කාලේ වගාවට ගන්න පුළුවන් කිසිම තැනක ආරාමයක් පූජනීය ස්ථානයක් හැදුවේ වගාවට ගන්න බැරි ගල් තලාවක කන්දක කඳු මුදුනක මේ වගේ සුස්ක ප්‍රදේශයක. දැන් තියෙන්නේ බලන්නකෝ ඉසිං බැස ගල බුදු ගල සියලු තැන් තියෙන්නේ කොහෙද? සිතුල්පව්ව කුඩුම්බිගල සියලු තැන් තියෙන්නේ කොහෙද? ගල් පව්වල. එනිසා ඒ කාලේ මේ හොඳට වගා කරන්න පුළුවන් ඉඩම්වල හොඳට බෝග වගා කරන්න පුළුවන් කිසි තැනක් විනාශ කළේ නැහැ. සංවර්ධනය කළා මේ වගේ ගෙවල් ගොඩනැගිලි හැදුවේ නැහැ ඒ කාලේ. බුදුහාමුදුරුවෝ කිව්වේ හැම තැනකම මේ වගා කරන්න බැරි ගල් පර්වත මේ වගේ තැන්වල මේ අයට මේ පූජනීය ස්ථාන හදා දෙන්න කියලා.
ස්වාමීන් වහන්ස, රිටිගල කඳුමුදුනේහි ජේතවනාරාමයේහි මෙතෙක් පුරාවිද්‍යාවට පවා නුදුටු අක්ෂර දහස් ගණනකින් සමන්විත ශිලාලේඛනයක් ඇති බව ඔබ වහන්සේ ප්‍රකාශ කොට ඇත. මෙම ශිලාලේඛනය ඔබ වහන්සේ දැක ඇති බවත් එහි අඩංගු දෑ පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබ වහන්සේට ඇති බවත් අපි විශ්වාස කරමු. මෙම ශිලාලේඛනය අපට දැකගත හැකිද? එහි අඩංගු කරුණු පහදා දෙන සේක්වා.
දැන් මේ ශිලාලේඛනය මම විතරක් නෙමේ, ඔය රිටිගල කන්දට ගිය රිටිගල ආරණ්‍ය සේනාසනයක් තියෙනවා, ඒකේ හිටිය බොහෝ භික්ෂූන් වහන්සේලා දඩයම් කරන්න ගිය, එහෙම නැත්නම් බේත් හොයන්න ගිය ඔය රිටිගල ගමේ වාසීන්, ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බොහෝ අය එකවරක් ඔය ශිලාලේඛනය, ඔය ලොකු ගලක තියෙන අක්ෂර දහසක් පමණ තියෙන ලොකු ඒ ශිලාලේඛනය දැකලා තියෙනවා. හැබැයි එකවරයි දකින්න පුළුවන්. ඊට පස්සේ ඒක හොයන්න නැවත ගියොත් ඒක කිසි දවසක කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. එකවරක් දකින්න පුළුවන්. දෙවෙනි වර මෙතන තිබුණා මෙහෙම එකක්, අපි ඒක මේක කියවන්න ඕන කියවන්න කියලා හොයාගෙන ගියොත් හම්බ වෙන්නේ නැහැ. මම්මුලා වෙලා අතරමං වෙලා එන්න වෙනවා. ඒක ධර්මතාවයක්. එහෙම එකක් තියෙනවා. ලොකු පීටි ගලක කොටපු අකුරු දහස් ගානක් තියෙන, ඔක්කොම තියෙන බුද්ධ ධර්මයේ වෙන මොකක්වත් නෙමෙයි. අනේ පිටිසිට මා කරූ ක්‍රියාකාරකම්, ඒ වගේම පුබ්බාරාමයේ සකස් කළේවා, මේ වගේ දේවල් සහ ධර්මයේ තමයි මේ ශිලාලේඛනේ තියෙන්නේ.
ගරුතර ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ සංකස්සේට වැඩම කළ අවස්ථාවේ ලෝක විවරණ මහා ප්‍රාතිහාර්ය නම් ප්‍රාතිහාර්යක් පෑවාද? කරුණාවෙන් පහදා දෙන්න.
මම නම් දන්නේ නැහැ එහෙම ප්‍රාතිහාර්යක් පෑවයි කියලා. නමුත් බුදුහාමුදුරු ඉනිමගෙන් නැගලා ඉනිමගෙන් බැහැලා තමන්ගේ අර මාතෘ මවට, දැන් පිරිමියෙක්, ඒ මාතෘ දිව්‍ය රාජයාට මේ ගැඹුරු ධර්මයක් දේශනා කළා ආව කියන එක තමයි තියෙන්නේ.
ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු මහත්මා මා සමග පැවසුවා. එතුමා මේ ස්ථානයේට අදමයි ඔබ වහන්සේ ජීවිතයේ පළමුවතාවට දැක්කේ කියලා. එතුමා පහුගිය කාල සීමාව තුළම ඔස්ට්‍රේලියාවේ අවුරුද්දක් පමණ ජීවත් වෙලා හිටියා. ඔස්ට්‍රේලියාවේදී ඒක වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කරපු අවස්ථාවේදී මේ ගැටලුව මත වුණා කියලා. මෙන්න මේකයි එතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නේ. ඉන්දියාවේ තිබෙනවායයි කියන ගැල් එරුණු තැන පිළිබඳව කරුණු පහදා දෙන්න.
මම නම් දැක්කේ නැහැ. ඉතින් ඉන්දියාවේ තියනවා කියලා තියෙනවා. නමුත් දැන් මෙතන ඉන්නවා අහෙන් දැකපු අය. මේ ගැල් කරත්ත රෝද පාරවල් ලංකාවේ තියෙන දෙපොලක හබුරුගල සහ මුල්කිරිගල. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මම හිතන්නේ මෙතන ඕන තරම් ඉන්නවා ගිහිල්ලා හබුරුගල මේ ගැල් එරිච්ච හැතැම්ම ගණන් ඔය කරත්ත පාරවල් එක සයිස් නෙමේ, කරත්ත රෝද නෙමේ, අර ලොකු ලොරි ටයර් වගේ පාරවලුත් තියෙනවා. ඔය තියෙනවා.
එතුමාට දැනගන්න ඕනේ කියලා තියෙනවා ඒ ස්ථානේ ලංකාවේ හරියටම තියෙන තැන.
ඔව්, හබුරුගල. ඕන නම් යන්න හබුරුගල. හබුරුගල කියන්නේ දැන් ඔය සංකල්ප නුවරට ඒ පේන තරම් එහා පැත්තේ තියෙන නැවත ගඟෙන් වලවේ ගඟෙන් එගොඩ හබුරුගල තියෙන මේගොඩ සංකල්ප තියෙන.
ගරු ස්වාමීන් වහන්ස, බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය යන අනුස්සති හතර පැහැදිලි කර දෙන්නෙමින් ඉල්ලා සිටිමි. අවම වශයෙන් මෙත්තානුස්සතිය වැඩිීමේදී සිතන ආකාරය හා මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වැඩිීමේදී සිතිය යුතු ආකාරය පැහැදිලි කර දෙන්න මැනවි.
ඒකට භාවනා වැඩසටහනට එන්න. ඒක මේ විනාඩියකින් දෙකකින් කියන්න පුළුවන් කමක් නැහැ. දවස් දෙකක් තුනක් යනවා. සතර අනුසති තම සතර අනුපස්සන වැඩෙන චතුරාර්යක භාවනාව එක නිවනටම උපකාර වෙන අනුස්සති හතර. ඒකට භාවනා වැඩසටහනට ආවම අගිනම් මුල දක්වාම මේක විග්‍රහ කරනවා, විස්තර කරනවා, පැහැදිලි කරනවා, කරන්න ඕන දේ නොකරන්න ඕන දේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සෝතාපට්ටි ඵලයේදී සිදුවන්නේ දැක්ම පිරිසිදු වීම පමණක්ද? නිවන් මඟ පැහැදිලි කර දැනගත් නමුත් කරගත යුතු කිසිවක් තවම කරගෙන නැති තත්වයක්ද?
දැන් සෝතාපට්ටි ඵලයේද පත්වීමේදී සිදුවෙන සියල්ල ඔය සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ දසනේන පහතබ්බා කියන එකේ විග්‍රහ කරලා තියෙනවා. මේකේ ඒක සිදුවෙන ආකාරයත්, සිදුවිය හැකි ආකාරයත්, සිදුවීමේදී තමන් තුළ ඇතිවන විපර්යාසයක්, මේ දෘෂ්ටිය මිදී නිදහස් වෙන ආකාරයත් සියලු දේ පැහැදිලිව විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පළවෙනි දසනේන පහතබ්බා කියන එක. තව සූත්‍ර ගණනාවක තියෙනවා. නමුත් පැහැදිලිම පිරිසිදුම තැන තමා දීර්ඝ විස්තරයක් කරලා තියෙන තැන තමා ඔය සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ දසනේන පහතබ්බා කියන තැන.
එහි දෙවනි කොටස ලෙස අහනවා, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගත හැකි වන්නේ සෝවාන් ඵලයට පත් වුණාමද?
සෝතාපන්න ඵලයට පත් වීම පළවෙනි පියවර. ඊට පස්සේ ඉතුරු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණ වෙනවා. මේක පාරට වැටුණා කියන එක තමා, පාර දැක්කා කියන එක තමා, පාර හොයාගත්තා කියන එක තමා සෝතාපන්න ඵල. ඊට පස්සේ පාර තියෙනවා නම් පිරිසිදුව පාර ගමන් කරන එක තමා සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය. පාර හොයාගන්න එක අමාරු.
ස්වාමින් වහන්සේ, මේක ඉල්ලීමක්. ගරු ස්වාමින් වහන්සේ, පාසල් නිවාඩු කාලවල පාසල් දරුවන් සඳහා එක් දින දහම් වැඩසටහනක් පැවැත්වීම සඳහා ඉඩකඩ ලබා දන්නේ නම් මැනවි.
ඒක ඉතින් ඒක බලන්න ඕනේ අවස්ථාවන් අනුව. දැන් ඒ සඳහා ඉස්සෙල්ලා ඉල්ලීමක් තිබුණා පාසල් නිවාඩු කාලය තුළ ගුරුවරුන් සඳහා විශේෂ භාවනා වැඩසටහන් සකස් කරන්න කියලා. ඒ අනුව දැන් අගෝස්තු මාසේ, අප්‍රේල් මාසෙත්, දෙසැම්බර් මාසෙත් ගුරුවරුන් සඳහා වෙනම විශේෂ භාවනා වැඩසටහන් දෙකක්, මේ එකක් මීරිගම, එකක් බිබිලේ, ඕ දැන් මේ ගමන මාතලේ අගෝස්තු මාසේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒවටත් එක් දින වැඩමුළුවකට දරුවන්ටත් සහභාගි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ ඒ වගේ අසීමිත පිරිසක් ආවොත් අපිට ටිකක් පාලනය කරගන්න අමාරු වෙයි, මොකද පාසල් දරුවෝ නිසා.
එතුමා ඒ ප්‍රශ්නේ අග කියලා තියෙනවා, ඒ දානමාන කටයුතු සඳහා දරුවන්ගේ දෙමව්පියන් සම්බන්ධ කරගන්නවා කියලා. ඒක
ඔව්, ඒ දානමාන කටයුතු ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ මෙතන. දැන් මේ පාසල් දරුවෝ කිව්වහම මොන මොන විදිහේ දරුවෝ එයිද කියන්න බෑනේ අපිට. ඒක නිසා එක දවසකට නේ, ඊට පස්සේ අර භාවනා වැඩසටහන නැති වෙලා යන්නේ ඉඳති.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, පංචස්කන්ධයේ එන වේදනාව අරහතුන් වහන්සේට දැනෙන්නේ කුමන ආකාරයටද?
කායික වේදනාව තියෙනවා. දැන් බුදුහාමුදුරුවන්ටත් මේ කය උපතින්ගෙනව පෘථග්ජන පුද්ගලයෙක් හැටියටනේ බෝසත්තුමා කය ගෙනාවේ. ඒක අය අර පිරිනිවන් පාලා මරණයට පත් වෙනතුරු මේ කයෙහි දිරීම, වයසට යාම, ඍදුම් වේදනා අරවම ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වා මේ යනකොට බොහෝ අවස්ථාවල ජීවක වෛද්‍යතුමාටත් මේක බොහොම මේ කායික වේදනාව ඇති වෙනවා. අනිත් පාර බුදුහාමුදුරුවම අර චුන්ද හාමුදුරුවන්ට කිව්වා බොජ්ජංග පිරිත කියන්නේ කියලා මේ කායික වේදනාවෙන් විදී නිදහස් වෙන. ඉතින් ඒක නිසා මේ කය ට ඇතිවන වයසට යෑම වේදනාවන් ආබාධවලට පිළියම් ඇත්තේ නැහැ මේ පිරිනිවන් පෑමට පෙර. ඉතින් ඒක නිසා ඒවා යම් යම් විඳවීමක් තියෙනවා. ඒ විඳවීම අර බොජ්ජංග පිරිත කියලා තාවකාලිකව යටපත් කර ගැනීමක් තමයි කළේ.
ඒකෙම දෙවැනි කොටස සෝතාපන්න මාර්ගයේදී සම්පූර්ණ වෙන බුද්ධ ඥාන කීයක් තිබේද? ඒ මොනවාදයි පැහැදිලි කර දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
සුතමේ ඥානේ, සීලමේ ඥානේ, භාවනාමේ ඥානේ සහ මග්ගමග්ග ඥාන දර්ශනය පූර්ණ වෙනවා. ඒක ලැබෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං චතුරාර්ය සත්‍යත් අවබෝධ වෙනවා.
ගරු ස්වාමීන් වහන්ස, පිරිත් සජ්ජායනා කරන විට එම මාගදී ශබ්ද සංඥා දෙවියන්ට ප්‍රේතයන්ට තේරෙනවාද? එය sannivedanaye වන්නේ කෙසේද?
දෙවියන්ට තේරෙනවා. හැබැයි මනුස්ස ආවේසුම් වෙන්න ඕන. ඒකනේ කියේ සබ්බාර දේවා සද්දං සුත්තා මනුස්ස ආවේසුම් කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේදී. ඒකනේ අපි දැන් ධර්ම දේශනාවක් කරන්න ඉස්සෙල්ලා දේවතා ආරාධනයක් කරන්නේ මොකෝ? අර මනුස්ස ආවේශයක් ගන්න පුළුවන් වෙන ආකාරයට විදියට. ඒ නිසා සෑම මේ ධර්ම දේශනාවක් කරනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුදුබණ නම් බෞද්ධ ධර්මන්නට උපකාර වන නියම පරම පවිත්‍ර නිර්මල බුද්ධ ධර්මේ නම් දෙවියෝ අහනවා නැත්නම් අහන්නේ නැහැ. වැඩක් නැහැ නිකන් බහ කියනවනම් ඔය දේවතා ආරාධනයක් කළයි කියලා දෙවියෝ අහන්නේ නැහැ එන්නේ නැහැ. බහ අහන්නේ. දෙවියෝ දන්නවා එක වචනෙන් දෙකෙන්ම කියන්නේ බණද බහද කියලා. අපිට වඩා හුඟක් සූක්ෂමයි දෙවියෝ. එකින්ද දන්නවා මේ කියන්නේ යන්නේ බනද බාද කිය.
ස්වාමීන් වහන්සේ එතකොට සම්මාදිට්ඨික දෙවිවරු බණ අහන්නවට පිරිත් සජ්ජායනා අහන්නේ නේක?
නෑ. ඒවත් ඉතින් අර ඒවා මාගදී භාෂාවෙන්නේ. ඒවා යම් යම් ආකාරයට දෙවියොත් අහන්න පුළුවන්. එතකොට ඒ පිරිතක් උනත් නිවැරදි ආකාරයට හොඳට අර නිවනට උපකාර වන ආකාරයට බුදුහාමුදුරු දේශනා කළ විදියට කරන්න පුළුවන් නම් ඒක ඒ අනුවත් අර යම් ආකාරයක මගඵලයක් ලබන්න පුළුවන්.
එදී භූතයින්ට මනුස්සාවේසුම් වෙන්න
භූතයින්ට අමාරුයි. මනුස්සාවේසුම් වෙන්න බෑ භූතයන්ට පෙරේතයන්. දෙවියන්ට විතරයි. සම්මාදී දෙවියන්ටත් ඔක්කොටම බෑ. සම්මාදීත්‍තික දෙවියන්ට පමණ. එයාට පිටිත් අහන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. මනසක් නෑ. ආවේශ වෙනවා. ඒක වෙන එක. මනසක් ඕන. මනුස්ස ආවේසුම් වෙන්න ඕන. ඉවරයි දේන.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සෝවාන් ඵලයට පත්වීමට පෙර කෙලෙස් මුල් ගලවා දැමීමට හැකියාවක් තිබේද?
බෑ. කොහොමද එහෙනම් කෙලෙස් මුල් ගලවා දැම්මනම් සෝතාපන්න වෙන්න ඕනේ නැහැ. කෙලෙස් මුල් ගලවා දාන්නේ අවසාන වශයෙන් කොහෙන්ද? අරහත් ඵලයෙන්. අඩු ගානේ ඒ කෙලෙස් මුල් තුන සහ මුලින්ම උදුරා දෙමීම කරන්නේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ සම්මා කියන தත්වේ සම්මා ඥාන සම්මා විමුක්තිය. මානදිත්‍ය විතර නෙමෙයි රාග දේශ මොහ මානදිත්‍ය අවිද්‍යාව ඔක්කොම පවතිනවා.
ඒකේ දෙවෙනි
කොට හැබැයි එක්කෙනෙකුට දෙන්නෙකුට මේක වෙන්නේ නැහැ. මෙහෙම කෙලෙස් මුල් එකවරම ගල්වා දමන්න පුළුවන් පුද්ගලියෝ දෙන්නෙක් ඉන්නවා. කවුද? ලෞතුරා බුද්ධත්වයට පත් වෙන බුදුහාමුදුරුවොත්, පසේ බුද්ධත්වයට පත් වෙන පච්චේක බුදුහාමුදුරුවොත් සෝතාපන්න වෙන්නේ නැහැ. ඇයි සෝතාපන්න වෙන්නේ නැත්තේ? මේක හොඳට දැනගන්න ඕන. අනුන්ගෙන් අහලා දැන් සෝත ආපන්න. අනුන්ගෙන් අනුන් දේශනා කරන බණ අහලා නෙමේ බුදුහාමුදුරුව මගඵල ලැබුවේ. තමන්ම සම් වූ ඥානෙන් එකින්ද බුදු කෙනෙක් සෝතාපන්න වෙන්න බෑ. බෝධිසත්ව කෙනෙක් යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ බෝසත් පුරුණා කියලා. මේ නියම ආර්ය ධර්මය අහලා සෝතාපන්න වුණොත් බුදු බව ගහලා යනවා. ඉවරයි එතන. එතනම සෝතාපන්න වෙලා ඉතුරු මගඵල ලබනවා මිසක අර බුදු බව ලැබෙන්නේ නැහැ. බුද්ධත්වයට පත් වෙනවා. හැබැයි අර කියන ලෞත්‍රා බුද්ධත්වයට නෙමෙයි අරහත් බුද්ධත්වය. නියත විවරණ ලබනවා කියන්නේ අරහත් වෙන්නට තරම් සියලු හැකියාවන් තියෙන කෙනෙකුට මිස නියත විවරණ ලබන්න බෑ. නියත විවරණ ලැබලා ඊට පස්සේ මේ ආර්ය ධර්මය අහන්න යන්න. ඒකනේ අර අර ගටිකාර ගියේ නැත්තේයි ගෞතම බුදුහාමුදුරන්ගෙන් බණ අහන්නේ. අර කාශ්‍යප බුදුහාමුදුරන්ගෙන් බණ අහන්නේ. යෝතිපාද අර ගටිකාර සූත්‍රයේ තියෙන. ගියා නම් එහෙම බැරි වෙලාවත් ඇහුවා නම් ආර්ය ධර්මයේ ආර්ය වුණා නම් සෝතාපදානේ පඤ්ඤා සුතමිය බුදුබව නැතිනවා. ඒක ධර්මතාවය. ඒ නිසා නියති විවරණ ගත්ත කෙනෙක් එහෙම තවත් ලෞතරා බුදු කෙනෙකුගෙන් මේ ආර්ය ධර්මය අහලා ආර්ය මාර්ගය යන්න ඒ කටයුතු කරන්නේ නැහැ. ඒක කොහෙන් හරි වැළකෙනවා. කොහෙන් හරි වළක්ක ගන්නවා. ඒක ඇහුවත් නොයන්සෙන්නේ ඒක මගහැරලා යනවා.
මරණින් පසු තමා විසින් එකතු කරගත් කර්ම බීජ පොදිය රැගෙන තවත් උපතක් කරා යෑමේදී එම ප්‍රතිසන්දි ලබන සත්වයාට අදාළ විඥානයක් ලැබේ. එනම් මිනිසෙකු නම් මිනිස් ගතියට අදාළ විඥානයක් ලැබේ. එහිදී එම විඥානය විශ්වයෙන් ලැබෙන දෙයක්ද? එය සතර මහා ධාතු වලින් යුක්ත වෙනවාද?
ඒක න්‍යාම ධර්මයක්. ඒක බීජ නියාමයේ කර්ම නියාමයේ ධර්ම නියාමයට අදාළව ලැබෙන දෙයක්. ඒක නියාම ධර්මයක්. ඒක නියතියක්.
එතුමා මේ ප්‍රශ්නයට අගින් ප්‍රාර්ථනාවකුත් කරනවා. ඔබ වහන්සේට කායික නිරෝගීතාවය ලැබී කිරාත් කාලයක් වැඩවසන සේක්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගරුතර ස්වාමීන් වහන්ස, හිරිවඩුන්නේ වජ්‍රාසනය සංගවා කර තිබෙන පාපකාරී ක්‍රියාවට වගකිය යුත්තන්ට බුද්ධ ශක්තිය අනුව විපාක නොලැබෙන්නේ ඇයි?
ඒක ඉතින් අපි දන්නේ නැහැනේ චේතනාවේ යහමුදුරුවන්ගේ. සමහරට යහමුදුරුව මුරකාරයා හැටියට මුරකාර වැඩේ කරන පුද්ගලයා මුරකාර වැඩේ කරනවා. ඉතින් මේ ඔයගොල්ලෝ එකට ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගත්තොත් ඔයගොල්ලන් කර පිටිනුයි ඒ පාපයන්. ඉතින් ඒක නිසා මුරකාරයාගේ වැඩේ මුරකාරයාට කරගන්න ඉඩ දෙන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ මොනින් වහන්සේ බලලා ඇඳලා අර බුද්ධ ශක්තියට අනුගත වෙනවා මිසක් ඔය හාමුදුරුවොත් එක්ක තර්ක කළා විතර්ක කළා ප්‍රශ්න අහලා හාමුදුරුව කෝප කළා කුප්පණය කළා මේ වැඩදි වැඩ කරන්න එපා. මේ සමහර අපේ සිල්මෑණිවරුත් ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහලා තියෙනවා මෙතනද බුදු හාමුදුරුව බුදු වුණේ කියලා. ඉතින් ඒ වගේ මෝඩ ප්‍රශ්න අහන්න ඕනේ.
ඒකේ ප්‍රශ්න තව කීපයක් තියෙනවා. විද්‍යාඥයන් ග්‍රහලෝක සොයා ගැනීම දිගටම කරගෙන යන අතර මිනිසුන් මැරි නැවත ඉපදෙන තල 31 ගැන සොයා ගැනීමට නොහැකි වන්නේ ඇයි?
ඒක හොයන්න බෑ විද්‍යාඥයන්ට. මේ මෙවලම් වලට ඒක හම් වෙන්නෙම නෑ. ඒක අතීන්ද්‍රිය ඥානයක් ඕන. මේ ඉන්ද්‍රිය ඥානයට ඒක ඔය සියලු දේ හොයා ගන්න බෑ, ලැබෙන්නේ නෑ, බලන්නත් බෑ.
තුන්වෙනි ප්‍රශ්නේ යොමු කරනවා. ඔබ වහන්සේ බුදුවරුන් 5 දෙනෙකුගෙන් සංසාරයේදී ධර්මය ආසා ඇති බව මම දැනගතිමි. එය එසේනම් එම වකවානුවේදී ඔබ වහන්සේට නිවන් දැකීමට අපොහසුතුනේ ඇයි?
ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි. ඒකත් අර නියත විවරණ ගැනීමක් වගේ වැඩක්. නිවන් දැක්වෙන්න පුළුවන් වුණා නම් අද බණ අහන්න හම්බ වෙන්නේ
අපි අමාරුවේ. අපිට බණ අහන්න හම්බ
වෙන්නේ. හරි.
ඒකේ 4 වෙනි කොටස බුදුන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පිරීම සත්‍යයක්ද? ඊට
ඒක බොරු කතාවක්. ඒක මේ සාරාංශික කල්පලක්ෂය කියන එකේ තේරුම් නොගත්ත වචන පදපරම විදිහට ඔය සාරාංශික කල්පලක්ෂය කියන එකේ 4ක් කොහෙද තියෙන්නේ? කොහෙද 4 කියන? එහෙනම් චතු කියන්නේ චතු කියන්නේ තියෙන්න ඕනේ 4. උතන් තියෙන්නේ සාර සං අසං සංකය කියන වචන තුනක එකතුවක්. සාරසං අසං සංකය කියන වචන තුන එකතුලාම සාරා සංකය කියන. එමනනම් මේ රාග දේශ මොහ අලෝභ දේශ මොහ රාගකේ ද්වේෂකේ මොහක්කේ කියන මේ තුන පිළිබඳව අර යථා භූත ඥාන දර්ශනේ ලැබීම තමයි සාරා සංකය කප්පේ.
සත් 7 කියලා ගත්තා වගේ. සත් කියන එක 7 කියලා
ගත්තා. ඔව්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මා මියගිය දෙමාපියන් වෙනුවෙන් මීට පෙර සාංගික දාන මාන දීමෙන් පින් අනුමෝදන් කළෙමි. මෙම ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී මා විසින් පින් අනුමෝදන් කරන නිසා ඒ මියගිය දෙමාපියන් මා හට වැඩි වැඩියෙන් සිහිනයෙන් පෙනේ. ඒ ගැන කරුණාවෙන් පහදා දෙන්න.
සිහිනෙන් පේනවා නම් පින්දීලා අමතක කරන්න. පුඤ්ඤපාප පහිනස කරන්න ඕන සම්පූර්ණයෙන්ම. අර ඔය රාම රාගයක් බැඳීමක් සම්බන්ධතාවයක් තියෙන නිසායි හිතේ තමන්ගේ මේ වගේ වෙන්නේ. ඉතින් ඒක නිසා මේකත් උපේක්ඛා සිතින් අත්හැරලා දාන්න. ඔය බැඳීමක් ඔය සීපත් වීමක් අත්හැරලා දාන්න ඕන. දැන් මිය පරලෝ ගියාට පස්සේ එයා දැන් වෙන කොහේ හරි ඉපදිලා. ඉතින් ඒක නිසා ණයකවල ඉවර වෙන්න කළ යුතු යුතුකම් වගේ මිතු කරන්න තවදුරටත් බැඳිලා අල්ලගෙන උපාදානය කරගෙන මෙනෙහි කර කර රවුම් ගගා රෝධ ගගා ඉන්න ඕනේ නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ආර්ය සමාධිය ලැබෙන්නේ සෝවන් ඵලයට පත් වූ පසුවද?
ඔව්, අරිය වෙන්න සෝවන් ඵලයට පත් වෙන්න ඕනේ. නැත්නම් අනර්යයි.
සෝවන් ඵලයට පත් වූ පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ යම් වෙනසක් සිදු වෙනවාද?
සෝවන් ඵලයට පත් වූ පුද්ගලයාගේ යම් වෙනසක් සිද්ධ වෙනවා. දැක්ම, දෘෂ්ටි, ආකල්පය මානසික වශයෙන් දර්ශනින සම්පන්න වෙනවා. දර්ශනින පහතබ්බ වෙනවා. ඊට පස්සේ සකදාගාමි අනාගාමි අරියත් මාර්ගවලදී කායික වශයෙන් මේ ඇට මස් නහල මිදුළු සියලු දේවල් වල යම් ආකාරයක වෙනසක් සිද්ධ වෙනවා. ආයතනික රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
සෝවන් ඵලයට පත් වූ පසු ගෞරවනීය ස්වාමින් වහන්සේ, හිංගි හා හිංසා අතර වෙනස පැහැදිලි කර දෙන්න. හිංගි හා හිංසා අතර වෙනස පැහැදිලි කර.
හිංසා කියන්නේ ඇත්ත වශයෙන්ම හිංගි කියන්නේ යම් ආකාරයක අර මේ අර මානසික වශයෙන් යම් ආකාරයකට කරදරයක් අපහසුයක් අමාරුවක් කරනවා නම් හිංගි, කායික වශයෙන් අපහසුයක් කරනවා නම් හිංසා. මේක දෙකේම එකහු කළාම තමයි අර විහෙසා කියන වචනේ දාලා තියෙන්නේ. විහිංසා, විහෙසා.
පටිභාන, පටිසංවිධා යනු කුමක්ද?
පටිභාන කියලා වචනයක් බුද්ධ දේශනාවේ නැහැ. පටිසංවිධා තියෙන්නේ. මේ පටිභාන කියන එක ඔය වහරකාමුදුරුව පස්ස කාලෙක අල්ලගත්ත වැරදි වචනයක්. පටිසංවිධා මිසක් පටිභාන කියලා එකක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. පටිභාන කාව්‍ය කියලා දැන් ඔය හදාගෙන තියෙනවා. එච්චරයිනේ. ආයෙන ඉක්මන් කරන්න, තව විනාඩි 5කින් 10යි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, නමෝ තස්ස භගවතෝ යන පාඨය එක් සිංහල වාක්‍යයක් ලෙස අර්ථ දැක්විය හැකිද?
බෑ, ඒක කරන්න බෑ.
පරතෝෂක ප්‍රත්‍යය යනු කෙබඳු දෙයක්ද? ඒක පැහැදිලි කළා කලින්. එය ලබා ගැනීම සිදුවන්නේ කෙසේද?
ඒ ඔක්කොම පැහැදිලි කළා.
ආර්ය පංචශීලයේ පැහැදිලි කර දෙයි.
ආර්ය පංචශීලයේ කියන්නේ අර කියන රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තොර ඉන්ද්‍රිය සංවර සීලය, චේතනා සංවර සීලය, ප්‍රාණ සංවර සීලය, වේරමණී සංවර සීලය සහ අවිතීක්කම සියන පංචශීල ප්‍රතිපදාවේ පිහිටීම ආර්ය සීලය.
මේ ලංකාවේ ශ්‍රාවකෙක් ඉන්ටර්නෙට් එක හරහා අසු ප්‍රශ්නයක්. පරතෝෂක ප්‍රත්‍යය මගඵල ලැබීමට අවශ්‍ය වේ දුරකථනයේ මගින් ප්‍රශ්න ඇසීමෙන් හා ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් පරතෝෂක ප්‍රත්‍යය ලැබේද?
නෑ, සුතමේ ඥානේ පමණයි.
මේකත් ඉන්ටර්නෙට් එකෙන් ලැබුණු ප්‍රශ්නයක්. 16 සංඛ්‍ය කල්පලක්ෂය යන කුමක්ද?
එහෙම එකක් බුද්ධ දේශනාවේ නෑ. ඒක හදාගත්ත අටුවාකාරයන්ගේ වැරදි වචනයක්.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, බුද්ධ ඥාන 55ක් යටතේ අසවක්ඛ්‍යා ඥානෙ උපදවා ගැනීම සඳහා සෝතාපට්ටි මාර්ගයේදී කැපිය යුතු කෙලෙස් කපා දැමීම සඳහා ඉන්ද්‍රයන් තුනක් වඩවා ගත යුතු බව දක්වා ඇත.
නෑ, ඉන්ද්‍රයන් පංච ඉන්ද්‍රයන්මයි. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය එකටම බැඳුණු ඉන්ද්‍රිය පහක්. ওই පහම එකටම වැඩෙන ඕනේ. ඉන්ද්‍රිය තුනක් කතාවක් නෑ. ඒ ඊට පස්සේ තියෙනවා අර අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා. ඒ මගඵල ලබන්නට සෝතාපට්ටි ඵලයටපත් වෙන්නට අවශ්‍ය ඉන්ද්‍රිය ධර්ම තුනක් තියෙනවා. ඒකයි මේකයි පටලවල.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අනාර්ය සමාධියකට නොගොස් දිනකට පැය භාගයක් පමණ කාලයක් ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම වැරදි ක්‍රියාවක්ද?
මට හිතා ගන්න බෑ කොහොමද මෙනෙහි කරන්නේ කියලා. ආනපාන සති සමාධිය නැතුව ත්‍රිලක්ෂණය මෙනෙහි කළ වැඩක් නෑ.
සමිනාංශ අවසාන ප්‍රශ්නේ, ගරු ස්වාමීන් වහන්ස, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විට මෙලොවින් කෙනෙක් පමණක් සෝවාන් වුවත් කෝටි 10ක පමණ දෙවියන් මගඵල ලැබූ බව සඳහන් වේ. මෙය පහදා දෙන්න. දෙවියන් එම අවස්ථාවේ මනුෂ්‍යාවේශයෙන් ආවාද නැත්නම් සිතින් පමණක්
මනස විතරක් මනුස්ස දෙවියන්ට පුළුවන්කම තියෙනවා දිව්‍ය ඥාන තියෙනවා. ඒ දිව ඥානය මිනිස් ඥානයක් හැටියට මනස ආවේශ කරගන්න. ඒ වගේම කන දිව කන මිනිස් කනක් බවට පරිවර්තනය කරගන්න. ඒ නිසා අර කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් හිටපු බොහෝ සම්මාදිට්ඨික දෙවියෝ බුදු කෙනෙක් බුදු වෙනකම් බලා හිටියා. ඒ සියලු අයට මේ බුදුහාමුදුරන්ගේ ධර්මය බොහොම පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත්තා. ධම්මචක්කපවත්තන සූත්‍රාංග සම්පූර්ණ සූත්‍රයක්. ඒ සියලු දෙනාට මගඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒකයි උනේ. හොඳයි, එහෙනම් මම හිතන්නේ ප්‍රශ්න අවසානයි. තවත් තියෙනවද?
නෑ නෑ, ප්‍රශ්න අවසානයි. ස්වාමීන් වහන්සේ විශේෂ නිවේදනයක් තියෙනවා.
අද ඒ කියන්නේ අද රාත්‍රී 8ට මහනුවර සේවයනේ. ඔව්, අද රාත්‍රී 8ට මහනුවර සේවයේ එහෙම නැත්නම් කඳුරට සේවයේ ධර්ම දේශනාවක් පවත්වනවා. මේ මගේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. 90.1 107.3 107.5 ඔච්චේ මේ ප්‍රචාරය වෙනවා. ඒක ඕන කෙනෙකුට අහන්න පුළුවන්. මේක මං හිතන්නේ ඒගොල්ලෝ දැන් හැම පෝය දවසකම රාත්‍රී 8ට ඒ කඳුරට සේවයෙන් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරනවා. ඊළඟට ඉරිදා දවසකත් ඒගොල්ලෝ පළවෙනි ඉරිදාද දෙවෙනි ඉරිදාද ධර්ම දේශනාවක් කඳුරට සේවයෙන් මහනුවර සේවයෙන් ඒ වගේම ඌව සේවයෙන් රූණි සේවයෙන් ධර්ම දේශනා පවත්වන ඒවටත් කන් දෙන්න පුළුවන්. මේ විශේෂ ඉල්ලීමක් තියෙනවා. යම් කිසි පින්වතෙකුට මේ පොත ගන්නට තරම් යම් මුද්‍රණ වියදමක් අපි මේ පොතට අය කරනවා. ඒ මුද්‍රණ වියදම ගෙවන්න නොහැකි කෙනෙක් ඉන්නවා නම් එක්තරා නම සඳහන් කරන්නට අකමැති පින්වතෙක් මේ පොත් හතරක් මුදල් දීලා මිලදී අරගෙන මෙතනින් තියලා තියෙනවා. ඒ තමන් ඇවිල්ලා එහෙම පොතක් ගන්නට බැරිකමක් අපහසුයක් අමාරුවක් තියෙනවා නම් ඒ අයට ඒ පොතක් ලබා ගන්න පුළුවන්. 4 දිනකට පමණයි ඒ අවස්ථාව තියෙන්නේ. ඒක මේ ධර්ම දේශනාවෙන් පස්සේ ලබා ගන්න පුළුවන්. ඒකත් දැනුම් දීමක්. ඊළඟට තියෙන්නේ කාරණා දෙකක් තියෙනවා තව. පළවෙනි එක මේ අගෝස්තු මාසේ අර බාහිර ධර්ම දේශනා මහරගම එහෙම ඇත්තේ නැහැ. නමුත් පොය වැඩසටහන කරනවා. ඉතින් ඒ අගෝස්තු මාසේ 6 වෙනිදා ඉඳලා 13 වෙනිදා දක්වා මීරිගම මේ ස්ථානයේ සති භාවනාව දවස් 7 භාවනාව පවත්වනවා. ඊළඟට මේ මාතලේ කිවුලේ පන්සල, ඒ කියන්නේ මාතලේ නගරයේ මැදින් සුදුගඟ පැත්තට ගියාම 15 එකට වෙලා කිලෝමීටර් 2ක් විතර යනකොට තියෙනවා ගමක් කිවුල කියලා. ඒ ගමේ පන්සලේ විහාරස්ථානයේ මේ භාවනා වැඩසටහනක් අගෝස්තු 20 වෙනිදා ඉඳලා 27 වෙනිදා වෙනකන් දවස් 7ක් පවත්වනවා. ඒකට ඒ මාතලේ පැත්තේ ඕනෙ පිටකට එන්න පුළුවන්. ඒගොල්ලෝ නවල් තැන් ලැහැත්ති කරලා තියෙනවා. කැම්බීම දාන මාන ඒ සියලු දෙලැනේ. මේ මීරිගමට දැනට නම් ලබා දීලා තියෙනවා 130ක් විතර. අපි බලාපොරොත්තු වෙනවා එයින් 115ක් විතරයි කියලා. ඒ ඇයට අපි පහසුකම් සියලු දේ සකස් කරනවා. ඒ වගේම අගෝස්තු 17 පොය වැඩසටහනත් පවත්වනවා. හොඳයි, එහෙනම් දැන් අවස්ථාවක් තියෙනවා. අපි මේ අතීතයේ දැන් මං හිතන්නේ මාස 90 ගණනකම පසුගිය අවුරුදු ගණනාවක් තුළ හැම අවස්ථාවකම පොය වැඩසටහන අවසානයේදී විනාඩි 3ක් හෝ හතරක් කාලයක් මේ සියලු පින්වතුන් මේ ධර්මමාර්ගයේ යන බොහොම යහපත් පිරිසිදු චේතනාවක් ඇතුව සුදු කිරණ ශක්තියක් පවත්වන්න පතුරවන්නට පුළුවන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතෙන් කටයුතු කළ සත්‍යක්‍රියා බලයක් පතුරවන්නට පුළුවන් මේ පින්වතුන්ගෙන් ඉටුවිය යුතු යුතුකමක් මේ විශ්වයට මේ සුදු කිරණ පැතිරවීම ඒ නිසා මේ ගහකොළ වලට ආපෝ තේජෝ ආයෝ පඨවි වලට භූතයන්ට පෙරේතයන්ට දෙවි දේවතාවුන්ට අනිකුත් ප්‍රාණීන් සියලු දෙනාට මෙත් සිතක් පතුරවලා මෛත්‍රී කරුණා මුදිතා පතුරවලා සත්‍යක්‍රියා බලය පතුරවලා ඒ සියලු දෙනාට යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන මේ ආකාරයේ පිරිසිදු චේතනාවක් ඇතුව සත්‍යක්‍රියා බලය පතුරවලා මේ විශ්වයටම සුදු කිරණ ශක්තියක් පතුරවන්න ඕන. අපි හැම පෝය දවසකම ඒ සඳහා විනාඩි කිහිපයක් ගත කළා. අදත් මේ සියලු පින්වතුන්ගේ සහභාගීත්වයෙන් ඒ තමන්ගේ යහපත් සඳහා විශ්වයේ යහපත් සඳහා ආපහු තමන්ටම උරුම වන මේ යහපත් ක්‍රියාව සත්ක්‍රියාව කරන්නට සෑම කෙනෙක්ම අපි පිරිසිදු ආවංකම ඉදිරිපත් විය යුතුයි. ඉදිරිපත් වෙලා මේ විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරුලා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරුලා යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා කියලා රාගයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෝහයෙන් තොරව සත්‍යක්‍රියාවක් පතුරවන්න. කවුරුත් සාධුකාරයක් දීලා විනාඩි තුනක් මේ සත්‍යක්‍රියාව කරන්න. එනම් කවුරුත් සාධකාරයක් දෙන්න. මේ විශ්වයටම සියලු සත්වයන්ට සියලු ප්‍රාණීන්ට භූතයන්ට දෙවිදේවතාවුන්ට සියලු ආකාරය වූ විඥානයෙන් කටයුතු කරන සියලු සත්වයන්ට යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා මේ පිරිසිදු චිත්ත කිරණ ශක්තියෙන් ඒ සියලු දෙනාට සතර දුකින් මිදී නිදහස්වන්නට ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නට මේ බුද්ධ ශක්තිය මේ චිත්ත ශක්තිය උපකාරයක්ම වේවා කියලා සාදුකාරය. දැන් තියෙන්නේ අවසාන පියවර. අද උදේ හීල් දාණය මේ පින්වතුන්ට පිරිනැමුවා. ඒ පිළියන්දල කැස්බෑවෙන් පැමිණේ විරතුංග මහත්මයාගේ ඒ දොස්තර නෝන මහත්මිය ඇතුළු පිරිස. ඒ වගේම දවල් දාණය පිරිනැමුවා ඒ තමරා කියන පණිපිටියෙන්. ඒ වගේම ඩොක්ටර් කමනි. ඒ වගේම ඒ සියලු දෙනාටත් අපි පින් දෙන්න ඕන පින් පවරන්න ඕන. ඒ අයගේ නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් දීලා පින් පැවරුවා පින් අනුමෝදන් කළා නැවතත් සිහිපත් කළා. ඒ සියලු දෙනාටත් මේ පුණ්‍ය ශක්තියෙන් පින් දෙන්න ඕන. ඒ වගේම මේ ශාලාව ගිය පොය දවසේ මේ ටයිල් අල්ලලා තිබුණා දූවිලි සහිතව බොහොම අපහසුයෙන් තමයි හිටියේ. අද වෙන විට ඒ ශාලාවත් අර ඉස්සරහා කොණ්ඩුවත් බොහොම පිරිසිදුව පැහැදිලිව ටයිල් අල්ලලා ඒ අනිල් මහත්මයා ජයල මේ අන්‍යාගමික මහත්මයෙක්. නමුත් ඒ මහත්මයා මේ ඒ ටයිල් අල්ලන් දීලා මේකට අල්ලන්න අර්ධාන ශාලාවටත් ඒ මහත්මයා මේ අරන් දුන්නේ. ඒ වගේම මේ සඳහා සෝමරත්න මහත්මයාත් ඒ රත්න සිරි මහත්මයාත් ඒ වගේම ඇඹිලි පිටියෙන් පැමිණි ඒ සික්සේන මහත්මයා සුදු අයලා දරණියගල සුදු අයියා තව මේ බොහෝ මේ පිංගතුන් කීප දෙනෙක්ම ඇවිල්ලා මේකට නම් සඳහන් කළත් නොකළත් ඒ අය මේකට උදව් කළා උපකාර කළා ශ්‍රමදානයෙන් වැඩ කරලා මේ තත්ත්වයට පත් කරන්නට උපකාර වුණා ඒ සියලු දෙනාටමත් අපි පින් අනුමෝදන් කරන්න ඕන පින් දෙන්න ඕන පින් පවරන්න ඕන ඒ අයගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් ඒ පින් අයිති වෙලා එයටත් යහපතක් සිතක් ශාන්තියක් වෙන්නට ඕන ඒ වගේම ඔබ හැමට මම දැන් පිරිසිදුවට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මේ අවස්ථාව මේ ස්ථානය සකස් වෙලා තියෙනවා ඒක නිසා ඒකට උදව් කළ උපකාර කළ අපකැප වෙලා කටයුතු කළ සියලු දෙනාට නම් සඳහන් කළත් නැතත් ඒ සියලු දෙනාටත් මේ පින මේ පුණ්‍ය ශක්තිය උපකාරයක් වෙනවා උදව් වෙනවා ඒ වගේම මේ සියලුම පින්වතුන්ගේ නමින් අනන්ත අප්‍රමාණ සංසාරේ මිය පරලෝකීය බොහෝ මෞති මෞපියන් වැඩිහිටියන් ගුරුවරු ඥාති මිත්‍රාදීන් අම්ලලාත්තල සීයල කියලා මේ දූ දරුවෝ නොඑක අය මිය පරලෝ යන්න නැති ඒ තම තමන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් අපි යුතුකමක් වගකීමක් හැටියට මෙවන් අවස්ථාවක තුන්සිත පහදාගත් අවස්ථාවක ධම්මානුධම් ප්‍රතිපදාවේ යෙදෙන අවස්ථාවක විශේෂයෙන් පින් දීල පින් පවරල පින් අනුමෝදන් කළා ඒ අයටත් සසර දුකින් මුදවා නිදහස් කරන්නට තමනුත් ඒ ණයගන දිනුවෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කළා. ඉතින් ඒ නිසා ඒ සඳහා කටයුතු කරලා ඒ පින් දීල පින් පවරල පින් අනුමෝදන් කරන්නට පුළුවන්. මේ අවස්ථාව ඒ සඳහා උපයෝගී කරගෙන ඒ සියලු දෙනාටම අපි පින් දීල පින් පවරල පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සෑම කෙනෙකුටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා දුකින් මිදේවා කියලා සාදුකාරයක් දෙන මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එත්තාවතා චම් හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් හි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තූ සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හුතු යාව නිබ්බාන පත්තියා. හොඳයි එහෙනම් අදට මේ වැඩසටහන අවසානයි. නැවත 24 වෙනිදා මේ ලබන ඉරිදා බොල්ගොඩ තුංගෝදිය ධර්ම දේශනාව පවත්වන බවත් දැනුම් දෙන්න ඕන. ඒ සඳහා සහභාගි වෙන්නට පුළුවන්.